එහෙමනම් දැනට සමනර සිසස ගුවන් විදුලියේ ප්‍රචාරය වෙමින් තිබුණු කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලැබූ අනත්ත ලක්ෂණ ලක්ෂණ සූත්‍රයයි මෙතෙක් වෙලා ප්‍රවතුනේ. නමුත් දැනට අපි සජීවීව සාකච්ඡාවකට සම්බන්ධ වීම හේතු කොටගෙන ඒ ස්වාමීන් වහන්සේගේ අනත්ත ලක්ෂණ සූත්‍රය මද වේලාවකට නතර කරන්න සිද්ධ වෙනවා. තව විනාඩි 7ක් පමණ වගේ කාලයක් ඉතුරු වෙලා තියෙන දේශනේ. හොඳයි, දැන් එහෙනම් මම ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා අදත් ජනවාරි 18 වෙනිදා 2015 යුරෝපා කල්න මිතුරන් හා අනෙකුත් කල්න මිතුරන් එකතු කරගෙන අපි මේ කරන ලබන සාකච්ඡාවට. ඉතින් අදත් අපිට ලංකාවේ සිට සම්බන්ධ වෙනවා ආචාර්ය රවි කොග්ගගේ මහත්මයා. අපි සාකච්ඡා කරන්න සුසමාත්ම. ඔව්, ඉතින් අපි අදත් කලින් කරපු සාකච්ඡාවල තම අදාළව ඉදිරියට යමක් ගැන තමයි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සාකච්ඡාවේදී කොගල්ගේ මහත්මයාත් සමග පැවැත්තු සාකච්ඡාවලදී අපි මහා නිධාන සූත්‍රය ආශ්‍රය කරගෙන ස්පර්ශය දෙයාකාරයක් වූ ස්පර්ශය, කියන්නේ අධිවචන සම්පස්ස පටික සම්පස්ස වචයෙන් යම් කිසි දුරට සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාවේ දෙවනි අදියරේ හැටියට අද සාකච්ඡා නම් කරන්න පුළුවන්. ඉතින් මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා රවි කොග්ගල්ගේ මහත්මයාට අපේ සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න. ඊට පස්සේ හැමෝම තම තමන්ගේ පුළුවන් ආකාරයෙන් දායකත්වයක් දෙන්න සාකච්ඡාව සාර්ථක කරගන්න. හොඳයි, තෙරුවන් සරණයි කොග්ගල්ගේ මහත්මයා.
තෙරුවන් සරණයි. මම ඉස්සෙල්ලා අපහු මතක් කරන්නම් අපි කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් අදි වචන සම්පස්සේ පටිග සම්පස්සේ ඊළඟට පස්සේ කියන කරුණ තමයි මෙතන වැදගත් වෙන්නේ. ස්පර්ශය පස්සේ කියනකොට මම හිතන්නේ හැමදෙනාම අහලා තියෙනවා මේ ආයතනයක් ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තමයි මේ පස්සේ ඇති වෙන්නේ. අපි සලායතන වෙන්වෙන්ව ගත්තොත් දැන් ඇස කියන ආයතනය ගත්තොත් ඇසත් රූපයත් චක්කු විඥාණයත් තියෙන මොහොත නැත්නම් හටගත්තු මොහොත තමයි ඇස නිසා ඇති වෙන පස්සේ, එහෙම නැත්නම් චක්කු සම්පස්සේ කියලා අදහස් වෙන්නේ. ඒ වගේ කනත් ශබ්දයක් ඒ දෙක නිසා හටගන්න විඥාණයට කියන සෝත විඥාණය කියලා. ඒක කනත් ශබ්දයක් සෝත විඥාණයක් ඒ තුන ඒ පාලි වචනේ දෙන්නේ සංගතිය කියලා. තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එකතුව නැත්නම් මේ තුනම හටගෙන බව දක්වන ගතිය ඒකට කියනවා සෝත සම්පස්සේ කියලා. එයාගේ මන ආසය ගත්තොත් නාසයත් ගඳ සුවඳ දක්වන ගාන ආරම්මණයත් ඒ දැනගන්න විඥාණයකට අපි කියන ගාන විඥාණය කියලා. ඒ තුන සම්බන්ධ වීම ගාන සංපස්සය. දිව රස ඒ නිසා හටගන්න විඥාණයට ජීවහා විඥාණය කියනවා. ඒකට දිවයි රසයි ජීවහා විඥාණයයි සම්බන්ධ වීම දක්වනවා ජීවහා සංපස්සේ. ඒ වගේම කය පොට්ටබ්බ නැත්නම් මේ කය ස්පර්ශයෙන් ලැබෙන දේ. ඒකට කයයි පොට්ටබ්බයයි ඒ නිසා පහළවන කාය විඥාණයයි තුනේ සම්බන්ධ වීම දක්වනවා කාය සංපස්සේ. ඒ වගේම මනසයි මනසට අරමුණු වෙන ධම්ම එහෙම නැත්නම් ධම්මාරම්මන කියලා කියනවා. ඒ නිසා හට ගන්නවා විඥාණය මනෝ විඥාණය. මන ධම්ම මනෝ විඥාන කියන තුන ඒකට කියනවා මනෝ සම්පස්සය කියලා. ඒ විදිහට අපිට පස්ස ජාති හයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ ආකාරයෙන් එතකොට මේ පස්සය සය ආකාරයකට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මේ පස්සය ඇති වෙන්නේ කොහොමද කියන එක පටිච්චසමුප්පාදෙන් පෙන්නනවා. සලායතන පච්චය පස්සු. ඊළඟට පස්ස පච්චය වේදනා. මේ විදිහට යනවා. ඒක එක ආකාරයක් සලායතන පච්චය පස්සෝ කියන එක. තවත් පටිච්ච සමුප්පාදයේ විස්තර වෙන තැනක් තමයි අපි මහා නිදාන සූත්‍රයේදී ගත්තේ. ඒකෙදි නාම රූප පච්චය පස්සෝ කියලා මෙන්න මේ පරියායනුත් මේක තේරුම් ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක විස්තර කරනවා. මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගැනීමේදී කොහොමද සලායතන ය සඳහන් නොකර දැන් සාමාන්‍යයෙන් නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්ස කියලා මෙතන සලායතන සිය සඳහන් නොකර නාම රූප පත්‍ය පස්සෝ යන පරියායෙනු මේක තේරුම් ගත යුතුයි කියලා ඒක විස්තර කරනවා. ඒ ප්‍රශ්න හතරක් අහලා ඒ ප්‍රශ්න හතර තුලින් තමයි අපිට මේ වචන දෙකක් ආවේ. අධිවචන සම්පස්සේ කියලා එකකුයි පටිඝ සම්පස්සේ කියලා එකතු. ඒකේ අධිවචන කියනකොට අපිට සාමාන්‍යයෙන් ඒ වචනාර්ථයෙන් තේරුම් ගන්න පුළුවන් ඒක වචන මාත්‍රයක් විතරයි. පටිඝ සම්පස්සේ කියනකොට නිකන් ගැටෙන ස්වභාවයක අදහසක්. ඒ කියන්නේ රූපයක ගැටෙන ස්වභාවයක අදහසක් පටිඝ කියනකොට. අධිවචන කියනකොට එහෙම ගැටෙන අදහසක් නෙමෙයි. මේක නිකන් හිතේ ඇතිවෙන සිතුවිලි මාත්‍රයක්. අධිවචන වචන මාත්‍රයක් පැනවීම විතරයි. හැබැයි ඒකිනුත් පස්සේ සිදුවෙන්න පුළුවන්. රූපයකිනුත් පස්සේ සිදුවෙන්න පුළුවන්. එතන මේ දෙක තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්න හතරක් අහනවා. එකක් තමයි යම්කිසි කරුණක් නිසා නාමකායක් පනවයිද? මේ බොහොම කෙටි කරලා කියන්නේ සරලව මූලික තේරුමක් ගන්න. යම්කිසි කරුණක් නිසා නාමකායක් පනවයිද? ඒ කරුණු නොයදෙන කල්හි කියන්නේ නාමකාය පනවන්න කරුණු නොයදෙන කල්හි අහනවා මේ රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා.
සමානයි බණ්ඩාර මාත්‍රික දැන් මේ සම්බන්ධ වුණු මයික් එක ඔෆ් කරගන්න. බණ්ඩාර පතිරණ මාත්‍රික මයික් එක ඔෆ් කරගන්න.
යම් කිසි කරුණක් නිසා නාමකායක් පනවයිද ඒ කරුණ නොයදෙන කල්හි රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒක මම මේ නාමකාය කියන එක තව පොඩ්ඩක් විස්තර කරන්න ගියත් අපිට නාමය කියනකොට මේ චෛතසික හිතත් එක්ක තියෙන සිතේ තියෙන චෛතසික ධර්ම තමයි නාම විදිහට හඳුන්වන්නේ. ඒ කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර වගේ දේවල් ඒවා තමයි නාම විදිහට හඳුන්වන්නේ. එතකොට අපි මොකක් හරි කරුණක් නිසා මෙන්න මේ නාමකායක් පනවනවා නම් අපි හිතමු අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වේදනා වගේ වේදනා චෛතසිකය. දැන් මොකක් හරි හින්දා අපි වේදනාවක් කියලා දෙයක් පනවනවා නම් ඒ කරුණ ඒ වේදනාව පනවන්න හේතු නොයදෙන කල්හි. තව විදිහට කිව්වොත් වේදනාවක් දැනුන්නේ නැහැ වගේ. වේදනාව ගැන මතක් වීමක් නැහැ. ඒ කරුණ නොයදෙන කල්හි කියනකොට. වේදනාව සඳහා හේතු නැහැ. ඒවා නොයදෙන කල්හි අහන්නේ දැන් රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා. දැන් මේක මම පොඩි උදාහරණයක් ගත්තොත් තව ටිකක් පැහැදිලි වෙන්න. අපි හිතමු දැන් මොනවා හරි යාන්තම් ත්‍රිදෙන දැනීමක් එන. අපි හිතමු නිකන් ඔය මදුරුවෙක් කනවා වගේ යම්කිසි දැනීමක් එනවා කියලා. එතකොට ඒ වේදනාව තමයි ඉස්සෙල්ලා දැනෙන්නේ. එතකොට ඒ දැන් ඔන්න වේදනා කියන ඒ නාමයක් පණවන්න කරුණු යෙදුනා. අපි දැනගත්තා වේදනාවක් තියෙනවා කියලා. තව විදිහකට කිව්වොත්. එතකොට මේ වේදනාවෙන් අපි නතර වෙන ස්වභාවයක් නැහැ. මේකට අපි සම්බන්ධ කරනවා මෙන්න මදුරුවෙක් කනවා කියලා. ඒ කියන්නේ රූපයක් සම්බන්ධ කරනවා. එහෙම නැත්නම් ඔය දැනුණ වේදනාවට මේ වේදනාව මගේ කකුලේ වේදනාව. ඒ කියන්නේ රූපයක් සම්බන්ධ කරනවා. එතකොට මේ වේදනාව කියන්නේ නාම ධර්මයක් විතරනේ. ඒකට අපි අදාළ රූපයක් සම්බන්ධ කරන ගතියක් තියෙනවා. එතකොට මේ ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මම දකින්නේ මේ රූපයක අදිවචන සම්පස්සේ. නාමයකින් පටන් අරන් ඒකට අපි මේ දැනට අත් දකින්න නැති මන ඒ කියන්නේ ඇහැට පේනව නෙවෙයි ආයතන පංචේන්ද්‍රයන්ට අහු වෙන විදිහේ රූපයක් නැති මොහොතක මේ නාම ධර්මයේ හින්දා රූපයක් ඒකට අදාළ රූපයක් සම්බන්ධ කරනවා. දැන් වේදනාව දැනන්නේ මේ මදුරුවා කාපු හින්දා කියලා මදුරුවෙක් සම්බන්ධ කරනවා. මදුරුවා කියන්නේ ඒක රූප ධර්මයක්. එතකොට එතන ඒ නාම රූප සම්බන්ධ කිරීමක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධ කිරීමට කියනවා අදිවචන සම්පස්සේ. මොකද මෙතන දැන් රූපයක් ඇත්තටම තිබුණේ අපිට හිතට අරමුණු වෙන රූපේ තමයි මෙතන සම්බන්ධ කරන්නේ.
මාත් පොඩ්ඩක් බලන්න සතුටුමත්.
ඒකට අපි කියන අදිවචන සම්පස්සේ. ඒ වගේම ඔක තමයි පළවෙනි ප්‍රශ්න. ඒ කියන්නේ යම් කරුණක් නිසා නාමකායක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි රූපයක පටිග සම්පස් රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ තම බන්තේ. නැත ස්වාමීනි එහෙම වෙන්න බෑ කියලා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය තමයි යම්කිසි කරුණ නිසා රූපකායක් පනවයිද? අපි ඉස්සෙල්ලා උදාහරණෙම ගත්තොත් අපි හිතමු දැන් මදුරුවෙක්ගේ චිත්‍රයක් අපිට පේන. එතකොට ඔන්න මේ පෙනීම නිසා රූපකායම්
තියෙන පබ්ගගේ මහත්මයා සමාවෙන්න බණ්ඩාර ඇතෙම මහත්මයා මයික් එක මියුට් කරගන්න. අපිට ඇහෙනවා ශබ්ද මයික් එක මියුට් කරගන්න. අනිත් අයත් මයික් මියුට් කරගන්න. හොඳ පබ්ගගේ මහත්මයා.
එතකොට අපි යම්කිසි කරුණක් නිසා රූපයක් තියෙනවා කියලා හිතුවොත් ඒ කියන්නේ රූපකායක් පැනෙවුවා වෙනවා. දැන් මම උදාහරණයක් ගත්තේ මදුරුවෙක්ගේ චිත්‍රයක් පෙන්වුණොත් ඔන්න අපිට දැන් මදුරුවෙක් ඉන්නවා කියන රූපය තමයි පැනෙවේ. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ අහන්නේ ඒක පණවන්න කරුණු නොයදෙන කල්හි. ඒ කියන්නේ මේ රූපයක් තියෙනවා කියලා හිතන්න කරුණු නොයදෙන කල්හි නාමයක පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද? මේ රූපයට යම්කිසි නාම ධර්මවල පටිගයක් වෙන්න පුළුවන්ද කියලා. ඒකට කියනවා පටිග සම්පස්සේ කියලා. ඒක දැන් රූපයක් පණවන්න කරුණු යෙදිලා නැත්තම් නාම ධර්මවල පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්ද? ඒක එතකොට තේරුම් ගන්න ඒකට දෙන පිළිතුරක් තමයි නැත ස්වාමීන් එහෙම වෙන්න බැහැයි කියලා. මම හිතන්නේ කරුණු දෙක දැන් පැහැදිලි වෙන්න ඇති. පළවෙනි එක දැන් වේදනාවක් අපිට දැනෙනවා කියලා අපි පණවන්න මොනවා හරි හේතු යෙදෙනවා නම් ඒ හේතු නොයදෙන කල්. එතන වේදනාවක් ගැන හිතලවත් නැහැ. එතකොට රූපයක් මේකට සම්බන්ධ කරන්න පුළුවන්ද? ඒක වෙන්න බැරි කරුණක් නේ. ඒ වගේම මොකක් හරි හේතුවක් හින්දා අපි රූපයක් පණවනවා නම් ඒ රූපයට අදාළ නාම ධර්ම ටිකක් මෙතනට සම්බන්ධ කරන්න පුළුවන්ද? ඒක තමයි මම අදහස් කරන්නේ. ඒතකොට රූපයක මේ රූපය සඳහා නාම ධර්මවල පටිග සම්පස්සයක් කියන කතාව. ඒකට ඒකත් වෙන්න බෑ කියන. ඒ දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ දෙකම සම්බන්ධ කරලා. යම් කෙසේ කරුණු නිසා නාමකායක හෝ රූපකායක පැනවීමක් කරයිද ඒ කරුණු නොයදෙන කල්හි. ඒව පනවන්න කරුණු නොයදෙන කල්හි අධිවචන සම්පස්සයක් හෝ පටිග සම්පස්සයක් විය හැකිද? එතනත් එතකොට පැහැදිලි මේ එකක් වෙන්න බෑ කියලා. ඒකටත් පිළිතුර දෙන්නේ වෙන්න දැහැයි කියලා නැත් ස්වාමීන් කියලා. තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි එකේදී තමයි ඊළඟට අහනවා යම් කරුණක් නිසා නාම රූපයක් පනවයිද? දැන් මෙතන තේරුම් ගන්න ඕන නාම රූප වෙන් කරලා නෙමෙයි ඒ දෙක එකට අහන්නේ. යම් කිසි කරුණක් නිසා නාම රූපයක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි පස්සයක් සිදුවිය හැකිද? ආයෙත් යම් කරුණක් නිසා නාම රූපයක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි පස්සයක් සිදුවිය හැකිද? ඒකට උත්තරේ දෙන්නේ නැත ස්වාමී. එතකොට ඔන්න ආනන්ද හාමුදුරන්ට කියනවා ඒ නිසා තමයි ආනන්ද මෙන්න මේ පස්සයට හේතුව නිගාණය ඒ පස්සය හටගන්න හේතුව නාම රූපය වෙන්නේ. මෙයමයි නිගාණය නාම රූපය නිසාමයි පස්සය හටගන්නේ. කියන්නේ අපිට තේරුම් ගන්න ඕනේ නාම රූපය නැති වුණා නම් පස්සයක් හටගන්න විදිහක් නැහැ. එතන නාම රූප පත්‍ය පස්සෝ යන්න මේ ආකාරයෙන් දත යුතුයි කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි මේ කරුණ මම හිතන්නේ අපි කලින් සාකච්ඡා විදිහට මේක ප්‍රශ්න යෙදුනා. අපි මේ කාට හරි මේ ගැන දැන් මොනවා හරි ගැටලු තියෙනවා නම් කලින් සැරේ අහුවත් කමන්නේ නැහැ. අපහු ඒක යොමු කරන්න. එතකොට අපිට තව ටිකක් ඒවා කතා කරන්න පුළුවන්. මොකද ගියසරේ අහපු ප්‍රශ්න හැම එකටම මේ මට පිළිතුරක් දෙන්න හම්බ වුණේ නැහැ. ඒවා හරි අලුතෙන් හරි කාගේ හරි අදහස් තියනවා නම් යොමු කරන්න. එතකොට ඒ අනුව සාකච්ඡාව කරනකොට අපිට පහසු වෙයි මේක තව ටිකක් තේරුම් ගන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොන්ස්ටින් ඔග්ගල්ගේ මහත්මයා. මම හිතනවා මගේම මේ කර්ණාකල හැමෝම මයික්ස් මියුට් කරගන්න. මයික්ස් මියුට් කරගන්න. කොග්ගලියම් මයික් එක මියුට් කරගන්න. හොඳයි. මගේම කියන්නේ අවබෝධය සඳහා මම මේ විදිහ ප්‍රශ්නයක් අහන්නම් පළමුවෙන්ම. අනිත් අයටත් යම් කිසි ප්‍රශ්න වලට සූදානම් වෙන්න වෙලාවක් එකකින් ලැබෙයි. ඉතින් අපි හිතුවොත් දැන් මම දාඩිය දාපු වෙලාවක කොහේ හරි ඉන්නකොට මට ඇඟට සිසිලසක් දැනෙනවා. සිසිලසක් කියන්නේ ඇත්තට මෙතන දැනෙන්නේ තේජෝ ධාතුව, එහෙමත් නැත්නම් සීතලක් ඇඟට දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ සිසිලස වේදනාවක්. ඇත්තටම ඒකෙන් මට දැනෙනවා සුවයක් දැනෙනවා. එතකොට ඒ සුවය නිසා මම කියනවා සුළඟක් එනවා, හුළඟක් එනවායි කියලා, සීතල හුළඟක් එනවායි කියලා කියනවා. එතකොට දැන් ඔය සාකච්ඡා කරපු තුලින් දැන් හුළඟ කියන රූපය, හුළඟ කියන දෙයටම ඒ ආපු මගේ දැනීම තුලින් නැත්නම් ඒ විඳීම තුලින් මම නමක් දැම්මා ඒ එන වායු ධාරාවට හුළඟ කියලා. එතකොට ඒ වගේ දෙයක්ද කියලා ඒක ඒ උදාහරණ අපිට ගන්න පුළුවන්ද අධිවචන සම්පස්සේ කියන එකට? ඒ වගේම දැන් ඒ වගේ සීතලක් මට දැනුන්නේ නැත්නම්, ඒ වගේ විඳීමක් ආවේ නැත්නම් ඒ වෙලාවේ හුළඟක් කියලා එකක් මට පණවන්න විදිහක් නැහැ. හුළඟක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතන ඒ වගේ අධිවචන සම්පස්සයක් ලැබෙන්නේ නැහැ කියන එක වගේ දෙයක් හිතුණා ඒ අධිවචන සම්පස්සේ කියන එක යටතේ. ඒ වගේම පටික සම්පස්සේ කියනකොට මට මේ වගේ හිතුණා මේ කොගලගේ මහත්මයා කිව් මේ ඒක අපිට විස්තර කරගෙන යනකොට අර මදුරුව ඇඳහම කොලේක ඇඳලා පෙන්වුවහම අපි ඒකේ තියෙන ආකාරය දකිනවා. ඒක තුඩක් තියෙනවා, මේ පියාපත් තියෙනවා, කකුල් හයක් හරි අටක් හරි තියෙනවා, ඒ තියෙන ගාන තියෙනවා. එතකොට අපි මේ කලින් දැකලා පුරුද්දට අපි මේක මදුරුවා කියන සතාව අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අපි හැට ගැටෙන්නේ සතෙක් අහු හම්බ වෙනවා. නමුත් ඇත්තටම අපි කවදාවත් අපි හිතමු සී හෝස් කෙනෙක්. එහෙමත් නැත්නම් මූදු සිංහය කියලා පොඩි සතෙක් කියන්නේ ඒක වැඩි කවුරුත් දන්නේ නැහැ. විශේෂයෙන් පොඩි ළමයි එහෙම දන්නේ නැති එක්කෙනයි. ඒ වගේ දෙයක් හැඳලා තිබුණා නම් අපිට ඒකට අර විදිහ සතෙකුට සතෙක්ව අපිට හම්බෙන්නේ නැද්ද? ඒතර රූපයක් වර්ණයක් පේන බව නම් තියෙන බව නම් පෙනෙයි. නමුත් එහෙම නමක් දාන්න පුළුවන් සතෙක්. ඒ කියන්නේ අපිට භෞතිකව හම්බෙන්නේ නැති එක ගන්න පුළුවන්ද කියලා බල මේ කියනවාද? එතකොට එතනදී පටික සම්පස්සයක් නොවනවා කියන තැනට කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද මේ ඔගලගේ මහත්මයා? ඊළඟ සම්ම ඒ උදාහරණ දෙක පිළිබඳ ඔබට යමක් කියන්න පුළුවන්ද? ඒකේ නිවැරදිතාවයක් තියෙනවද කොහොමද බලන්න ඕනේ කියලා.
හොඳයි. කෙරුවන් සරණයි. ඒක බොහොම හොඳ මේ ප්‍රශ්නයක්. මම හිතන්නේ අන්තිමට ඇහුවේ අපි මීට කලින් අත්දකලා නැති රූප ස්වභාවයක් අත්දැක්කොත් එතකොට එතන ඒ රූපේ සඳහා පටික සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා. දැන් මෙතන දැන් මම ඔය පස්සේ කියන කරුණ මම තව අර පොතේ සඳහන් වෙනවට වඩා තව නිකන් අපිට ගන්න පුළුවන් තවත් අදහසක් තියෙනවා. ඒකත් මම ගොඩක් මේ විස්තර කරලාම මේකට එන්නම්. දැන් අපි විඥාන නාම රූප කියන මට්ටම, ඒ කියන්නේ විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපය. විඥාණයට කෙලින්ම රූපයක් අරමුණු වෙන්නේ නැහැ. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයමයි. නාම රූපය කියනකොට තේරුම් ගන්න අපි දැන් මම හිතන්නේ මේ පිරිස නාමය වෙනමයි රූපය වෙනමයි කියලා යම්කිසි අදහසක් තියෙනවා. දැන් රූප කියනකොට සතර මහා ධාතුවත් ඒ නිසා ඒ අසුරු කරගෙන එන උපාදාය රූපක් කියන මට්ටම ගන්න පුළුවන්. නාම ධර්ම කියනකොට මම ඉස්සෙල්ලත් විස්තර කළා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වගේ මේ සිතත් එක්ක ඇති වෙන චෛතසික ස්වභාවය. එතකොට ඒවා වෙන වෙනම කියනකොට දැන් නාම රූප කියනකොට තේරුම් ගන්න විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප ස්වභාවය. විඥාණය කියන්නේ හිත කියලා හරි දැන් දැනගන්න ස්වභාවය, දැනුවත් වෙන ස්වභාවය. එතකොට දැනුවත් වෙන්න නාම ධර්ම ටික යෙදෙන්නම අවශ්‍යයි. එතකොට නාම ධර්ම වලින් රූපයක් ගැන මොනවා හරි කියන ස්වභාවයන් ටික තමයි හිත දැනගන්නේ රූපය පිළිබඳව. එතකොට රූපයක් පිළිබඳව නාම ධර්ම වලින් මොකද නාම ධර්ම කියන්නේ? දැන් චෛතසික කියනකොට තේරුම් ගන්න හිත දැනුවත් කරන එක එක ගති, එක එක ස්වභාව. වේදනා චෛතසිකයෙන් හිත දැනුවත් කරන ස්වභාවය තමයි මේක කැමැතිද අකමැතිද නැත්නම් නැදහත් ගතියක්ද. අන්න ඒ වගේ ගතියක් තමයි වේදනා චෛතසිකයෙන් කරන්නේ. එතකොට ඒ විඥාණයට යම්කිසි අදහසක් දෙනවා. ඒ දෙන්නේ මොකක් ගැනද? රූපයක් ගැන. එතකොට අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ එතකොට මේ නාමයෙන් එන මේ දැනීමකට වඩා මේ රූපයේ මේ වගේ අපි කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ගතියක්. මොකද මේ වේදනාවට සම්බන්ධ රූපයක් නිසා. දැන් ඒ මං කිව්වේ සාමාන්‍ය පෘථග්ජන මනසට. ඒ වුණාට දැන් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ නාම රූප පත්‍ය විඥානං නැත්නම් විඥාන පත්‍ය නාම රූපං කියන දෙක අන්‍යෝන්‍ය විදිහට එකට උපකාර වෙනවා. මේ එතෙන්දී දැන් විඥාණය කියන්නේ දැනගන්න ස්වභාවය, නාම රූප ගතිය කියන්නේ දැනගන්නේ මොකද්ද කියන එක. දැන් දැන ගැනීමක් තියන්න බෑ දැනගන්න දෙයක් නැතුව. එතකොට දැන ගැනීම කියන එක විඥාණය, දැනගන්නේ කුමක්ද කියන එක නාම රූපය. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපය. එතකොට මේ නාම රූප ස්වභාවය කියනකොට එතන අර මේ ෆිසිකලි වෙනම පවතින රූපයන් නෙමෙයි නාම ධර්ම වලට සම්බන්ධ වුණ රූපක ගති ලක්ෂණ ටිකක් තමයි මේ මූලිකව හිතට අරමුණු වෙන ස්වභාවය. එතකොට මේ මූලික මට්ටමෙන් එහාට ගිහිල්ලා තමයි ඕක එළියේ තියෙන රූපයක් කියලා හිතන මට්ටමට අපිව පත් කරන්නේ. එළියේ තියෙන රූපයක් කිව්වහම අපි හිතමු එළියේ තියෙන ගහක් හරි මොකක් හරි කියලා නැත්නම් පුතුවක් හරි ඒ වගේ යම් කිසි දෙයක් රූපයක් කියන මට්ටම ට යනකොට දැන් අර විඤ්ඤාණයට අරමුණ වෙන නාම රූප මට්ටමට වඩා ටිකක් තව ටිකක් ඒක වර්ධනය කරලා තියෙනවා. ඒකට එක එක ඒවා දාලා තියෙනවා. ඒ දාන මට්ටම තමයි ඔය දැන් නාම රූප පත්‍ය පස්ස කියන මට්ටමට යනකොට. මොකද පස්සය කියන මට්ටමේදී බාහිරේ තියෙන රූපෙකුයි ඒක මේ හිත දැනුවත් කරන නාම ධර්ම ගොඩකුයි කියලා දෙකොටසක් තියෙනවා. බාහිරේ තියෙන රූපමය ස්වභාවයකුයි ඒක අපව දැනුවත් කරන නාම ධර්ම ගොඩකුයි කියලා දෙපැත්තක් තියෙනවා. හැබැයි මේ දෙක එකට සම්බන්ධ කරලමයි අපි දැනගන්නේ මේ නාම ධර්ම වලට අදාළ මේ රූපේ. නැත්තම් මේ රූපයට අදාළ මේ නාම ධර්ම ටික. අන්න ඒ අදහස දෙනකොට මේ පස්සේ තියෙන කොටසට මේක වර්ධනය වෙලා. වර්ධනය වෙලා කියලා කිව්වේ දැන් මූලික විඥාණයට අරමුණු වෙනකොට නාම රූප ස්වභාවයක් විතරයි. නාම රූප ස්වභාවය කියනකොට තේරුම් ගන්න ඒක නාමික රූපයක්. නැත්තම් නාම මාත්‍ර රූපයක් කියන ගතිය. අර ෆිසිකලි තියෙන බාහිරව තියෙන මේ නාම ධර්ම වලින් තොරව තියෙන රූපයක් කියන මට්ටමක නෙවෙයි මේ මේ හිතට පෙන්වුම් කරන රූපමය ස්වභාවයක් කියන එක තමයි මේ විඥාණයට නාම රූපය. ඒ වුණාට ඒක පස්සය මට්ටමට ගේනකොට ඊට වඩා දේවල් ටිකක් එතන එකතු වෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා කිව්වේ අපි විශ්වාස කරන ගතියකට ඇවිල්ලා තියෙනවා. බාහිර රූපයක් තියෙන. ඒ කියන්නේ මේ නාම ධර්ම වලට අහුුණක් නැතත් ඔන්න රූපමය ගතියක් එළියේ තියෙන. ඒ තියෙන රූපය දැනගන්න ඒකේ ස්වභාවයන් ටික දැනගන්න නාම ධර්ම ටික තමයි මේම. ඒතකොට අන්නේ සම්බන්ධ කිරීම තමයි පස්සේ වෙන්නේ. දැන් මම එහෙම කියන්නේ එක හේතුවක් තමයි. දැන් අපි දන්නවා පස්සේ කියනකොට අර මම කිව්වේ හය ආකාර පස්සයක් චක්කු සම්පස්සය කියනකොටම ඇහැයි රූපයයි. ඒ කියන්නේ අභ්‍යන්තර ඇහැ බාහිර රූප දෙපැත්තකට බෙදීමක් තියෙනවා. ඒ වගේ සෝත සම්පස්සය කියනකොට කනයි කන මේ පැත්තේ අභ්‍යන්තරව කනට අරමුණු වෙන ශබ්ද කනට සාපේක්ෂව බාහිරයි. එතකොට අන්ත දෙකකට වෙන් කරන ඒ දෙපැත්තක් දෙතන ස්වභාවයක් තියෙනවා අභ්‍යන්තර බාහිර කියලා. ඒ ඒ පැත්තට එකවෙන් කිරීමක් තියෙනවා. අනිත්‍යෙන් කිරීම තමයි රූප එක පැත්තක තියෙනවා නාම තව පැත්තක තියෙනවා. රූප ඒකාන්තයක් නාම අනිත්‍යන්තයි. දැන් විඥානේ තමයි නැද්ද ඉඳන් ඔව සම්බන්ධ කරන ගතියක් තියෙනවා. නාමේ ඒකාන්තයක් රූපේ තවාන්තයක් විඥානයේ මැද. මේ මේ කියන කරුණු මජ්ජේ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට මෙතන පස්සය කියන එකෙන් අදහසක් ගන්න ඕන පස්සයක් ඇති වුණා කියන්නේ නාම ධර්ම සහ බාහිර රූප අතර සම්බන්ධ කිරීමක් සිදු වෙනවා. එතකොට මේක අර විඥාණයට අරමුණ වෙන නාම රූපයේ මූලික මට්ටම නෙමෙයි එතනින් තව ටිකක් එහාට ගිය එකක්. ඊළඟට අපි දැන් අර මේ මහත්මයා අහපු ප්‍රශ්නෙට උත්තරේ කවදාවත් දැකලා නැති දෙයක් කියන එක මේක අනට මතක් වෙන අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳ උපමාවක් දෙනවා. දැන් පොඩි ළමයෙකුට සෙල්ලම් බඩුවක් දුන්නොත් ඒ ළමයා බොහොම කුඩා ලදරුවෙක්. ඊට කලින් ඒ සෙල්ලම් බඩුව දැකලම නැහැ. අපි හිතමු බෝලයක් කියලා. එතකොට මේ බෝලය දුන්නහම එයා දන්නේ මේක මොකද්ද? ඊට කලින් දැකලම නැහැ. එතකොට ඔන්න රූපයක් අහු වුණා. ඊළඟට මෙයා එක එක විදිහේ පරීක්ෂණ ටිකක් කරනවා. පරීක්ෂණ ටික කරන්නේ මෙයාට තියෙන ආයතන ටික. බෝලය ගැන හොයලා බලනවා දැන්. බෝලය කියන නමවත් එයා දන්නේ නැහැ. දැන් ඒ උපකරණේ ඔන්න හම්බ වුණා. අතට අහු වුණා කියමු. අහු වුණාම දැන් ওই රූපය මීට කලින් කවදාවත් දැකලවත් නැහැ, අහු වෙලාවත් නැති හින්දා මේක ගැන දන්නේම නැහැ. දැන් මෙයා කරන්නේ මොකද්ද? දැන් ලදරුවෙක් නම් මේක සමහර විට මුලින්ම මේ කාලා බලන්න පුළුවන්. මේක කන දෙයක්ද කියලා. ඒ කියන්නේ මේකේ රසක් තියනවාද? රසක වින්දනයක් ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. ඊළඟට මේක උබලා බලන්න පුළුවන්. ඊළඟට ඔය වගේ ඒකේ සුවඳ බලන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ එක එක ආයතනෙන් මේක මේ අත්දකින්නේ කොහොමද? එතකොට ආයතනකින් අත්දකින්නේ ඇත්තටම මේ ටෙස්ට් කරන්නේ අපේ හිතට අරමුණු වෙන නාම ධර්මවලට මේක දැනෙන්නේ කොහොමද? එතකොට මොකද මීට කලින් මේ රූපයට අදාළ නාම ධර්ම ටිකක් දාගෙන නැහැ. දැන් මේ එක එක පරීක්ෂණ කරලා අපි අර නාම ධර්මවලට මේක අඳුර ගන්න පුළුවන් මොන මොන මට්ටමේද කියන ටික පරීක්ෂණයක් කරලා ඒක නාම රූපයක් බවට පත් කරනවා. එතකොට නාම රූපයක් වුණහම මේක විඥාණයට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයකට පත් වෙනවා. ඊළඟ සැරේ මේකම අත්දකිනකොට අපි හිතමු ඊට පස්සේ ওই බෝලේක පින්තූරයක් ආවා කියලා. ඒකත් ඇති. එතකොට ඒකට අදාළව අර පරිේෂණය කරලා හදාගත්තු නාම ධර්ම ටික සිහි කරන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ අපිට අර මදුරුව දැක්කාම මදුරියෙක් කෑවොත් මෙන්න මේ වගේ රිදෙනවා කියලා ඒ වේදනා චෛතසික මට්ටම දක්වා ඒ නාම ධර්ම ටික සිහි කරන්න පුළුවන්. දැන් එතෙන්දි වෙන්නේ අපි රූපයකින් පටන් අරන් ඒකට අදාළ නාම ධර්ම ටික ඒකට ගැට ගන්න. ඒ කියන්නේ පරණ අත්දැකීම උතන අනිවාර්යෙන් උදව් වෙනවා. ඒ කියන්නේ පෙර ඇසුරු කරපු ටික උදව් කරගෙන තමයි මේ දේ කරන්නේ. දැන් කවදාවත් අත්දැකපු නැති අලුත් දෙයක් ආවොත් අපි ඒකට අදාළ රූපයක් නම් ආවේ ඒකට අදාළ නාම ධර්ම ටික ඒ වෙලාවෙම පරිේෂණය කරලා දාගන්න. මේ කවදාවත් අත්දැකපු නැති මේ නාම ධර්මයක් නම් ආවේ ඒකට අදාළ රූපෙකුත් අපි සම්බන්ධ කරනවා. මොකද එතකොට තමයි අපිට ආපහු දවසක මේක අත්විඳීමේ සිහි කරගැනීමේ හැකියාව එන්නේ. ඒකට ඒ හැකියාව දීලා තියෙන්නේ මෙන්න මේ පස්සය මත. ඒකට පස්සය නිසා තමයි අපිට යම්කිසි දෙයක් ගැන ආපහු කතා කරන්න, සිහි කරන්න, ක්‍රියා කරන්න පුළුවන්කමක් හටගෙන තියෙන්නේ. එතන තවත් ධර්ම කරුණක් මම මතක් කරන්නම්. දැන් මේ කාලේ තිබුණා අර 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියනවනේ. ඒක දෘෂ්ටි කොටකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ ටික විස්තර කරනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී. ඒ එකින් එක අරගෙන කියන්නේ ඕක වැරදි කියලා නෙමෙයි. මේක ස්පර්ශය ප්‍රත්‍යයෙන් ඇති වුණ දෘෂ්ටියක්. අදපි පස්ස පච්චය කියලා ඒ එක එක දෘෂ්ටියට කියනවා. ඔය මතය ස්පර්ශය ප්‍රත්‍යයෙන්. ඔය මතය ස්පර්ශය ප්‍රත්‍යයෙන්. එහෙම කියාගෙන ගිහිල්ලා එතකොට මේ බුදුදහමේ පෙන්නන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් එන මත නෙමෙයි. ස්පර්ශයක් ඇති වෙන්නේ කොහොමද? ඒකටත් හේතු තියෙනවා. ඒ හේතු යෙදුම් නැත්නම් ස්පර්ශය හටගන්නේ නැහැ. ඒක පස්සපච්චය ඇති වෙන සේරම මත අර ඒක ඇති වෙන්න හේතුව වුණ නාම රූප ය පිළිබඳව පිරිසිඳ නොදැක්කීම නිසාම හටගත්තු මිත්‍යා මත ගොඩක් වෙනවා. අන්න ඔය නිසා තමයි අපි වැඩියෙන්ම මෙන්න මේ ටික ගාක් කතා කරන්න ඕන. ස්පර්ශය කියන්නේ මොකද්ද? ඒක හටගන්න හේතු වෙන්නේ මොනවද කියන එක. දැන් මම හිතන්නේ ඒ කරුණ ටිකක් පැහැදිලි වෙන්න ඇති. තව මොනවා හරි අදහස් තියනවාද අහන්නේ වහරි?
කවි මහත්මයා, එතකොට පස්සේ කියන්නේ කලින් අපේ හිතේ තිබිච්ච දැනීමද?
පස්සේ කියන්නේ අපේ කලින් හිතේ තිබිච්ච දැනීමද කියන එක. එතන මෙහෙම දෙයක් වෙන්නේ. කලින් තිබිච්ච දැනීමම විතරක් නෙමෙයි. මේ මොහොතේ ගත්තු දේකුත් ඔතන තියෙනවා. ඒ කියන්නේ ඔකට අර සමහර වෙලාවට අර අහලා ඇති සුදස්සන ස්වාමීන් වහන්සේ අර මොබයිල් ෆෝන් එකක උදාහරණයක් ඉන්කමින් සිග්නල් එකයි outgoing එක. incoming එක තමයි අපේ ආයතන හරහා අපිට එන යම් කිසි මොකක් හරි නැහැ රූප සංඥාවක්, කනින්නම් ශබ්ද සංඥාවක්. ඒ මේ මොහොතේ ගන්න input එක, ඇතුළට ගන්න එක. එතකොට ඒක අරගෙන ඒක අනුව තමයි, ඒකට අදාළව තමයි අපි කලින් අද්දකීම් ටික මෙතෙන්ට සිහි කරලා ගන්න. එතකොට ඒකට අදාළ ටික අපි අර කලින් නාම රූප සම්බන්ධ කරලා යම් කිසි තැන්පත් කිරීමක් කරලා තියෙනවනේ නිමිති වශයෙන්. අන්න ඒකෙන් මේකට අදාළ දේ තමයි මෙතන සිහි කරලා ගන්න. එතකොට ඒක පෙර ඇසුරයි මේ මොහොතේ ගන්න දේයි ඊළඟට අපේ තියෙන අනිත් කෙලෙස් ධර්ම ටිකයි ඔක්කොම එකතු වෙලා කරන අලුත් සංස්කරණයක් මෙතන වෙනවා. මෙතන ඒ කියන්නේ ඊට අමතරව මෙතන අවිද්‍යාව කියන එක ඉදලා තියෙන ඇත්ත ඇති හැටි නොදන්නකම ඒ වගේ තව දේවල් එකතු වෙලා ඒ ගොඩක එකතුවක් තමයි යතන පස්සේ විදිහට නිරූපණය වෙන්නේ. එතකොට දැන් මම විශේෂයෙන් මෙතන කියන්නේ පස්සේ හින්දා වෙන මුලාවක් තමයි අර දෙපැත්තකට බෙදෙන ස්වභාවය. එක පැත්තක රූප තියෙනවා අනිත් පැත්තේ නාම තියෙනවා කියලා. මොකද මේක විශේෂයෙන් මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්න බලපාන කරුණක්. ඒකට අනිවාර්යෙන් පෙර ඇසුර උදව් වෙනවා. හැබැයි පෙර ඇසුර විතරක් නෙවෙයි. ඒකට මේ මොහොතේ යෙදෙන දේවල් ටිකකුත් තියෙනවා. ඒ හින්දා තමයි අපිට ඔක තේරුම් ගත්තොත් මේ මොහොතේ යෙදෙන ටික අයින් කළොත් එහෙම ඔක සිදු නොවන තත්වයකට පත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරමු. පෙරවන් සරණයි.
තරුවන් සරණයි. එහෙමයි. එතකොට අර ජයන්ත මහත්මයා කිව්වනේ අර මූදු සිංහෙක්ගේ කතාවක්, අර පොඩි කටෙක් අපි දන්නේ නැහැ කියලා. එතකොට අපිට පස්සයක් ඇති වෙන්නේ නැහැ නේද මහත්මයා?
එතන මෙහෙමයි. හරිනම් අපේ ඒකේ පෙර සුරක් නැති හින්දා ඇති නොවෙන්න ඕන. ඒ වුණාට අපි මොකද්ද කරන්නේ? එකක් තමයි අපේ ඕකට ටිකක් කිට්ටුවෙන් යන ඇසුරු කරපු වේවයින් අපි ඕකට මොකක් හරි නමක් දාගන්න පුළුවන්. අඩු ගානේ වතුරේ ඉන්න සතෙක් කියලා හරි, මාළුවෙක් කියලා හරි. ඒ අර අනිත් මාළු ඇසුරු කරපු ඇසුරට කිට්ටුවෙන් යන දේවල් ටිකක් අපි මේකට මතක් කරගන්නවා. ඊට අමතරව තව විදිහකට අර මං කිව්වේ අර මේ මොහොතේ කරන පරිේෂණ ටික, මොකද සිංහයාගේ අර පොඩි ළමයා බෝලේ ගැන කරන පරීක්ෂණ වගේ, අපි අර නාම ධර්ම ටිකට අවශ්‍ය කරුණු ටික පුළුවන් නම් හොයාගන්න. ඔය කොහොම හරි ඔය රූපයට අදාළ නාම ධර්ම ගැට ගැසීමක් කරලා තවසරයක් ඕක සිහි කරගන්න පුළුවන් මට්ටමකට ගෙනහැලා තමයි මේ ඒක අතාරින්නේ. අතාරිනවා කියවට අතාරිනවා නෙමෙයි, තව විදිහකට ඒක තියාගන්නවා. ඒක තමයි ආයේ තව තව මේ වෙනත් රූප හරි ඔයක සමාන රූපයක් හරියවොත් ගන්න අර පෙර ඇසුරක් ආපහු ඉතුරු කරගන්න. නිමිති ඉතුරු කරගන්න පුළුවන් මට්ටමකට ගේන. එතකොට මේක මේ කවදාවත් දැක්ක නැති දෙයක් දැක්ක කියලා ඒකට නාම ධර්ම නොදා ඉන්නේ. ඒ නොදා ඉන්නේ නැත්තේ ඇයි කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නොදා ඉන්න පුළුවන් නම්, ඒ මට්ටමට එන්න පුළුවන් නම් අර පෙර ඇසුර මේකට සම්බන්ධ නොකරන මට්ටමක් ගැන හිතා ගන්න පුළුවන් නම් මං හිතනවා ඒක යම් කිසි මට්ටමකට තේරුම් ගත්තා වෙනවා කියලා. දැනට තියෙන මට්ටම අනුව අපි කවදාවත් අත්දැකලා නැති දෙයක් දකින්න ලැබුණත් ඒකත් අපේ නාම ධර්ම කොටසකට එකතු කරගන්න. ඒවා හරිද වැරදිද කියන එක නෙමෙයි, මොකද ඒවා සාපේක්ෂවනේ අපි දාගන්නේ. අපට අදාළ මට්ටමට ඒකට නාම ධර්ම සම්බන්ධ කරනවා. ඒක රූපයකට වෙන්නත් පුළුවන් කවදාවත් අත්දැකලා නැති අපි හිතමු නාම ධර්මයක් ආවා කියලා වේදනාවක් දැනුණා කියලා ඒකට අදාළ රූපයක් සම්බන්ධ කර ගැනීමත් ඔය වගේම ඒක අනිත් පැත්තට කරන දෙයක්. තමයි අර පස්සයක් දක්වා වර්ධනය කිරීමක් කරනවා. අපිට හැකියාව නැහැ මේ විඥාණයට අරමුණේ නාම රූපයක් කියන මට්ටමින් නවත්තන්න. මොකද අපේ පුරුදු බලවත් හින්දා. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ඩොක්ටර් රවි. දැන් ඔබතුමා සඳහන් කළා මේ නාමය ගැන කතා කරනකොට ඒ චෛතසික ධර්ම කියලා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන. එතකොට මෙතන මේ ඒ චෛතසික වල සඳහන් වෙන්නේ පස්සයත් මෙතන ඔබතුමා සඳහන් කළේ පස්සයත් එකමද ඒක වෙනසක් තියෙනවද පෙරවන් සරණයි?
ඔව් ඒකත් බොහොම හොඳ ප්‍රශ්නයක්. මම හිතුවා කවුරු හරි ඔය ප්‍රශ්නේ මතු කරයි කියලා. මොකද ඔර අහන්නම ඕන එකක්. එතෙන්දී අපි තේරුම් ගන්න ඕන මේ පටිච්ච සමුප්පන්න කියනකොට තියෙන මේ හේතුඵල සම්බන්ධය ගැන පොඩි අදහසකුත් ඇති කර ගන්නවා. දැන් පටිච්ච සමුප්පාදයේ ඔය පච්චයා කියන වචනේ නිරෝධා කියන වචනේ අදහස වෙන වෙනම තේරුම් ගන්න වෙනවා. ඒතර පච්චයා කියන එක දැන් නාම රූප පච්චයා සලායතන නැත්නම් නාම රූප පච්චයා පස්ස. ඒ පච්චයා කියනකොට ඒක විස්තර වෙනවා ඉමස්මින් සති ඉදං හොති. එතන ඉමස්මින් කියන්නේ හේතුව පැත්ත, ඉදං කියන්නේ ඵලය පැත්ත. එතකොට හේතුව තියෙනකොට ඵලයක් තියෙනවා. ඒ එක ධර්මතාවයක්. ඒ කියන්නේ හේතුව නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. එතෙන්දී තේරුම් ගන්න ඕන මේ දෙක අර එක මොහොතේ පවතින ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් කතා කරනකොට මේ දෙපැත්තම එක මොහොතේ පවතින්නේ. අපි අර දැන් ඔකට උපමාවක් ගත්තොත් දැන් ගහක හෙවණැල්ල සෙවණ හැදෙන එකයි. දැන් හෙවණැල්ල ගැන කතා කරද්දි ගහ තියෙන්නත් ඕන ආලෝකය තියෙන්නත් ඕන. එතකොට මෙතන හේතු වශයෙන් අපි දකින්නේ ගහයි ආලෝකයයි, ඵලයේ වශයෙන් දකින්නේ හෙවණැල්ල. එතකොට එතන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි හෙවණැල්ල තියෙන මොහොතේදී ගහ ආලෝකයේ යෙදිලා තියෙනවා. ඒ කියන්නේ හේතුයි ඵලයි එක මොහොතේ පවතිනවා. ඒ වගේම හේතු නිසා ඵලය කියන ධර්මතාවයකුත් කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ හේවණැල්ල ඇති වුණේ ගහයි ආලෝකයයි නිසා කියලා කතා කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ නිසා කියනකොට එතන මේක අමතක කරන්න එපා. ඒ හේතු වැය වෙලා ඵලය ඇති වුණා නෙමෙයි. ඒ කියන්නේ ගහයි ආලෝකයයි නැති වුණාට පස්සේ හේවණැල්ල ඇති වෙනව නෙමෙයි. තව විදිහට කිව්වොත් මෙතන කාලපරතරයක් දාන්න බෑ. කාලය ඒ කියන්නේ හේතු ටික අතීත ඵලය වර්තමාන කියලා කාල දෙකකට දාන්න බෑ. මොකද කාලයට අහු වෙන්නේ නෑ මේක. පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියනකොට ඒ ස්වභාවය තේරුම් ගන්න. ඒ කියන්නේ මස්මින් සති ඉදං හෝති. ඒකට ඒ දෙක අතර කාලපරතරයක් නෑ. එක මොහොතේ. දැන් පස්සය කියනකොට තේරුම් ගන්න දැන් අපි චක්කු සම්පස්සය කියන කතාව ගත්තොත් පස්සය තියෙන මොහොත කියන්නේ ඇහත් තියෙනවා රූපයක් තියෙනවා විඥානෙත් තියෙනවා පස්සය කියන කරුණක් තියෙනවා. ඒ කියන්නේ පස්සයක් ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔය ඔක්කොම එක මොහොතේ තියෙන ධර්මතා. අපි අර ඒ වුණාට ඔතන දැන් අපි පැහැදිලිනේ දැන් ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය පහළ වෙනවා කියනවා. එතෙන්දී තේරුම් ගන්න එපා ඇහැයි රූපෙයි ඉවර වෙලා චක්කු විඥානය පහළ වුණා නෙමෙයි. අර හෙවණැල්ල හැදෙන්න වගේ ගහයි ආලෝකෙයි වගේ ඇහැයි රූපෙයි උදව් වෙනවා, උදව්වක් තියෙනවා මේ චක්කු විඥානය හදන්න. ඒ වුණාට ඒ තුන් දෙනාම එකට පවතින ස්වභාවය. ඒකට මෙතන තේරුම් ගන්න ඔය චෛතසික ධර්ම ටික වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඔය ටික සේරම එක මොහොතේ හටගන්න. ඒවා අතර කාලපරතරයක් නැහැ. මොකද දැන් අභිධර්මයේදී කොහොම ලස්සනට විස්තර කරනවා මේ චෛතසික කියන ඒවා හිතත් එක්කම හටගන්න. ඒ කියන්නේ හිතට කලින් තිබුණෙත් නැහැ හිතට පස්සෙත් තිබුණේ නැහැ. හිතත් එක්කම පවතින ඒ ඒ ඒ ස්වභාව ටික. එතකොට ඒකෙදී එක චෛතසිකයක් පහළ වෙලා ඒක ඉවර වෙලා ඊළඟ චෛතසිකය පහළ වෙනවා කියන ධර්මතාවයක් නෙමෙයි. මේ චෛතසික ටිකක් එක මොහොතේදීලා තියෙනවා. එතකොට පස්ව චෛතසිකයටත් ඔය ධර්මතාවය පොදුයි. ඒ කියන්නේ මේ කතා කරන මොහොතේ පස්ව චෛතසිකයක් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන පස්ව චෛතසිකයේ කෘත්‍ය මොකද්ද? දැන් වේදනා චෛතසිකයේ කෘත්‍ය අපිට මේක මිහිරිද අමිහිරිද කියන අදහසක් දෙනවනේ. පස්ව චෛතසිකයේ කෘත්‍ය තමයි දැන් ඔය හැම චෛතසිකේටම තියෙනවා අපේ හිත දැනුවත් කරන යම්කිසි ගතියක්. ඒක තමයි කෘත්‍ය කියලා කියන්නේ. ඒකට පස්ව චෛතසිකයෙන් හිත දැනුවත් කරන්නේ මෙන්න මේ වගේ ಜಾති තුනක් තියෙනවා කියන්නේ. නැත්නම් අපිට ඒ එහෙම දැනගන්න විදිහක් නැහැනේ කවුරු හරි ඒක කිව්වේ නැත්නම්. ඒ ඒක කියන්නේ පස්ව චෛතසිකයෙන්. ඒකට ඒ පස්ව චෛතසිකයෙන් සිත දැනුවත් කරන ගතිය තමයි ඇසත් රූපය චක්කු විඥානයත් ගැන අදහසක්. එහෙම නැත්නම් සෝත සම්පස්සයක් නම් ඊතර වෙන්නේ එතන පස්ව චෛතසිකයෙන් හිත දැනුවත් කරන්නේ කනක් ශබ්දයක් සෝත විඥානයක් ගැන. දැන් එතකොට ඔන්න හිතෙන්න පුළුවන් එතකොට විඥානේ මේ පස්සේට කලින් නැහැටගෙන තියෙනවා. එහෙම නෙමෙයි. මොකද විඥානේ එකමයි මේ චෛතසික ටිකයි දෙන්නේ. අනේ ධර්මතාවය මෙතන මේ හරි වැදගත්. පෙරුවන් සරණයි.
බොම් පින් සරි. එහෙමනම් මේ මුළු පටිසම්පාදයේම අපිට මේ රේඛීය විදිහට තේරුම් ගන්න බැ එක එක චක්‍රානුකූලව චක්‍රයක් විදිහට තේරුම් ගන්න ඕනේ මේක ඒ කරුණු දෙන්නේ කරුණු තියෙන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය හඳුන්වීමක් නිසා මේක නිසා අරක ඇති වෙනවා මිසක් නෙවෙයි ඒ සියල්ලම එකට ඇති වෙනවා කියලා හිතන තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න
ඕ තේරුම් සරණයි ඇත්තටම මම පැහැදිලි කරන්නේ කියන්නේ මට තියෙන්නේ මේ වගේ අදහසක් මොකද ඔය පටිච්ච සමුප්පාදය ක්ෂණික පටිච්චසම මේ මොහොතේ හටගන්න දෙයක්. ඒ නිසා තමයි අපිට මේකෙන් මිදෙන්න හැකියාවක් තියෙන්නේ මේ මොහොතේ. මොකද ඔකේ දැන් ඔය ප්‍රශ්නේ ඉන්නේ අපි අර කාල තුනකට බෙදලා පටිච්ච සමුප්පාදේ පැහැදිලි කිරීමකුත් තියෙනවනේ. අතීත වර්තමාන අනාගත කියලා. දැන් ඒකෙන් යන්න ගියොත් ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙන. එහෙම පැහැදිලි කිරීමකුත් කරන්න පුළුවන්. ඒ වුණාට අපිට වැදගත් වෙන්නේ දැන් ඒ කියන්නේ මේ පැහැදිලි කිරීමේදී අපි අවිද්‍යා සංකාර පෙර භවයට දාන්න. ඊළඟට ඊට පස්සේ නේ ටික දානවා අර භව ජාති එන්න කලින් ඒවා ටික මේ ජීවිතේට වර්තමාන. ඊට පස්සේ අනාගත භවයි ජාති කියලා අනාගත භවයකට දානවා. දැන් ඒ පැහැදිලි කිරීමටත් මේක ගැළපෙනවා. ඒ වුණාට මෙතන ක්ෂණිකව ඇති වෙන පටිච්ච සමුප්පාදෙකුත් තියෙනවා. ඒක තමයි දැන් අරක පෙර භවයක විද්‍යා නිසා කරපු කර්මනේ අතන කියවෙන්නේ. දැන් මේක මේ මොහොතේ අපේ සිතක් හදන මොහොතේ මේ මොහොතේ අවිද්‍යාවක් කියදුනොත් අන්න ඒක මුල් කරගෙන මෙතන හටගන්න පටිච්ච සමුප්පාදෙකුත් තියෙනවා. ඒක මේ මොහොතේ අවිද්‍යාවේ ඉඳන් ඒ පටිච්චසමුප්පාදයේ අවසන් වෙන දුක දක්වා සේරම ටික මෙතන තියෙනවා කියලා විස්තර කරන්න පුළුවන්. ඒකට අපේ මේ මොහොතේ අවිද්‍යාව තමයි අපට දුරු කරනවා නම් දුරු කරන්න පුළුවන්. මොකද අතීතයට ගිහින් පෙර භවයේ අවිද්‍යාව දුරු කරන්න විදිහක් නැහැ නේද? ඒකට මේ මොහොතේ යෙදෙන අවිද්‍යාව නැත්තුවක් මේ මොහොතේ යෙදෙන සංඛාරය නැහැ. එතකොට මෙතන මම විස්තර කරන්න හදන්නේ මේ ක්ෂණිකව යෙදෙන පටිච්ච සමුප්පාද ස්වභාවයක් තියෙනවා. ඒක තමයි අපි නවත්තන්න උත්සාහ කරන්න තියෙන්නේ ප්‍රඥාව තුලින්. මේ මොහොතේ යෙදෙන අවිද්‍යාව දුරු කළොත් මේ මොහොතේ අවිද්‍යාව නිසා හටගන්න පටිච්ච සමුප්පාදේ. ඒකට අදාළ ඔය විඥාණයට අරමුණු වෙන නාම රූපයත් මේ මොහොතේ සිද්ධ වෙන දෙයක්. එතන ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාමයි පස්සයක් යෙදෙන්නේ කියන අදහස තමයි මම මෙතන විශේෂයෙන් මතු කරන්න හදන්නේ. මේක ගැටලු ඇති ඒවා අහුවත් එකින් එක අපිට කතා කරන්න පුළුවන්. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි. තව ප්‍රශ්න හෝ අදහස් යොමු කරන්න සාකච්ඡාවට කල්‍යාණ මිත්‍ර.
පින්වත් මහත්මයා නෙනි අපි බොහොම පින් මේ දේශනාව ඉතාම මැනවින් අපිට තේරුම් කරලා දෙන්න එක ගැන මම ඒ කතාවක ඇහුවා මේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මේ අන්තර්ජාලයේ කරන බණ වැඩසටහනකදී මට අහන්න ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේට බොහොම කාලයක් ගත වුණා මේ අධිවසන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියන මේ වචන දෙක මැනවින් අවබෝධ කරගන්න කියලා ඉවරලා. ඉතින් ඒකෙනුත් මට වැටහි ගියා මේකේ බොහොම ගැඹුරක් තියෙනවා කියලා. දැන් මට මේ දෙන්දි ඇති වෙච්ච ප්‍රශ්නේ මේ දැන් අපි රූපයක් කියලා මොකක් හරි අපිට අවබෝධයක් ආවනම් අපි කවලින් නොදැක්කා කියලා අපිට බේරෙන්න හම්බු වෙන්නේ නැහැ. අපි අර මේ මහත්මයා සඳහන් කරපු ආකාරයට අපි මේ ගැන පරිශන කරලා අපි මේකට මේ පණවා ගන්නවා මේ වේ ආකාරයන් ගැන. ඒක නිසා හිතන් අපිට බේරෙන්න කොහොමටවත් විදිහක් නැහැ මේ අපි කලින් නොදැක්කා මේක අපිට ඇති වෙන්නේ නැහැ කියන්න බෑ. එහෙමනම් අපි පරිශන කරලා අනිවාර්යයෙන් මෙහෙම එකක් පණවා ගන්නවමයි කියන එකයි මට ඇතිවෙච්ච අවබෝධය. ඒක එහෙමනම් දැන් මේක නැති වෙන්නේ කියන්නේ දැක්කදී රූපයක් නොවෙන්නේ කොහොමද කියන එකයි ඊළඟට අපිට මට දැනගන්න කැමති වෙන්නේ. හොඳයි. බොහොම පිං.
හොඳයි. ඒ මට්ටම තමයි අපි ඊළඟට හොයන්න ඕන. දැන් නාම රූපය අපි පස්සයක් බවට පරිවර්තනය කරන්නේ ඇයි? මොන වගේ හේතු යෙදිලාද? ඔතන ඔක තේරුම් ගන්න කලින් ඒකේ අර තව බුද්ධ දේශනාවක් තියෙනවා මේ අර කෙනෙක් අහගෙන යනවා මට ඒක කවුරු හරි ඒක දැනුවත් කරන්න මට මතක නෑ දෙවි කෙනෙක්ද නැත්නම් ස්වාමීන් වහන්සේ නමක්ද කියලා මුලින්ම මේ පඨවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන්නේ කොහෙද කියන ප්‍රශ්නේ අහගෙන අහගෙන යනවා දිව්‍ය ලෝකවල පිළිවෙලට ගිහිල්ලා ඊළඟට බ්‍රහ්ම ලෝකවල පිළිවෙලට ගිහිල්ලා මහා බ්‍රහ්මයා ළඟට යනකම් අන්තිමට මහා බ්‍රහ්මයා ඒකට උත්තර දෙන්න තු වෙන ඒවා ටිකක් කියලා මෙයා දෙපාරක් තුන්වෙනි පාරක් ප්‍රශ්නේ අහනවා ඕක නෙමෙයි මම ඇහුවේ මේකයි කියලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන්නේ කොහෙද කියන එක. එතකොට මහා බ්‍රහ්මයා අනිත් බ්‍රහ්මයන්ගෙන් මෙයාව අහකට කැඳවගෙන ගිහින් කියන ඔය ප්‍රශ්නෙට උත්තරේ මන් දන්නෙත් නෑ. එනාට අනිත් අයට ඒක කියන්න එපා. ඔකට පිළිතුර බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් අහගන්න කියලා. එතකොට මෙයා ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට මේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි මේ ඔය ප්‍රශ්නේ වැරදි. මේවා නිරුද්ධ වෙන තැනක් නෙමෙයි අහන්න ඕන. මේ සතර මහා ධාතුව නොපිහිටන්නේ කොහෙද කියලා. එහෙම ප්‍රශ්නේ නිවැරදි කරලා ඊළඟට ඒකට උත්තරේ දෙනවා. මේ යම් තැනක මේ නාම රූපයන්ගේ එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූපයන් සම්පූර්ණයෙන් කපා හැරින තැනක් තියෙනවා නම් අන්න එතන තමයි මේ එත්ත අපෝච පඨවි තේජෝ වායෝ නගාදති. පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන මට්ටම. දැන් ඔන්න ඕකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන තමයි අපිට මේක හොයන්න වෙන්නේ. දැන් ඒ මට්ටම අපි තේරුම් ගන්න ඕනේ මේ රහතන් වහන්සේගේ මට්ටම කියලා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝවත් නොපිහිටන මට්ටම කියලා යම් කිසි ස්වභාවයක් තියෙනවා. දැන් අපි අර පස්සය කියන මට්ටමට එනකොට ස්පර්ශයෙන් කියන කතාව විශ්වාස කරනකොට අර බාහිර රූප කියලා જાතියක් තියෙනවා. ඒ රූප අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ ඔය සතර මහා ධාතු රූප කියලා. ඊළඟට ඒවා හඳුර ගන්න නැත්නම් ඒවට සම්බන්ධ කරපු නාම ධර්ම ටිකක් එහෙම නැත්නම් මේ චෛතසික ටික තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වගේ චෛතසික ටික තියෙනවා අර රූපෙට අදාළව. එතකොට මෙන්න මේ මට්ටමට යනකොට අපි නොදැනුවත්වම රූපය පිළි අරන්. නැකන් රූපයේ බැසගෙන. ඒකට කියනවා අජ්ජෝසාය තිට්ඨති කියලා. රූපයේ බැසගෙන නැත්නම් රූපයක් බාර අරගෙන. රූපයක් බාර අරගන්නවා කියනකොට අර සතර මහා ධාතු මට්ටම බාර අරගෙන ඒවා පිහිටලා. ඒ වගේම මේකත්ෙන් නාම. එතකොට ඔක තමයි මං කියන අර රූපේ කාන්තයක් නාමයේ කාන්තයක් විඥානයේ නැති කියලා දේශනාවක් තියෙනවා කියන්නේ. එතකොට මෙන්න මේ මට්ටම මුලා වුණ මට්ටමක්. නැත්තම් අපේ අවිද්‍යාව නිසා ඇති කරගත්තු ස්වභාවයක් කියන එක තේරුම් ගන්න. එතකොට ඒකෙන් මිදෙන්න පුළුවන් නාම රූපයේ ඇත්ත අවබෝධ කරගත්තු දවසක විතරයි. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ මේ මෙතන පෙන්නන්නේ මේ ප්‍රශ්නෙට හේතුව නිදාණය නාම රූපයමයි කියලා. එතකොට ඒ නාම රූපයේ ඇත්ත ඇති හැටි දැක්ක දවසට තමයි නාම රූපයෙන් මිදෙන්න නාම රූපයෙන් මිදුන දවසට පස්සෙන් මිදෙන්න පුළුවන්. මොකද පස්සේ හටගන්නේ. ඒක තමයි මේ හේතුඵල සම්බන්ධය එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන එක. එතකොට මේ ඕකෙන් මිදෙන්න කරන්න තියෙන්නේ එතකොට අපි නාම රූපේ නියම ස්වභාවය පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මොකද විඥාණයට අරමුණු වෙන්නේ බාහිර රූපේ නෙමෙයි. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපේ. මෙතන යෙදෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා තමයි අපි හිතන්නේ ඔය දැනගත්තේ මේ එළියේ තියෙන රූපයක්. එහෙම නැත්නම් මේ නාම ධර්ම වලින් තොරව පවතින්න පුළුවන් රූපයක්. දැන් ඔයගලන්ට වැටහි අර සතර මහා ධාතු රූපයක් කියලා විශ්වාස කරනකොටම ඒක ඉතින් අපි දැක්කත් නැතත් රූපේ තියෙනවනේ කියලා වගේ. ඒ කියන්නේ මේ නාම ධර්ම වලින් තොරව රූපයක් තියෙනවා කියන අදහසට අපි නදනුවත්වමපත් වෙනවා. මෙතන තේරුම් ගන්න ඕන රූපේට පැවැත්මක් නැහැ නාම ධර්ම වලින් තොරව. ඔන්න ඔය ඒක ටිකක් සියුම් ධර්මතාවයක්. හැබැයි තේරුම් ගන්න බැරි දෙයක්ුත් නෙමෙයි. ඒක මෙතන ධර්මතාවයක් තියෙනවා රූප වලට පවතින්න බෑ නාම ධර්ම වලින් තොරව. මොකද විඥාණය යම් කිසි රූපයක් ගැන දැනගන්නවා නම් ඒක දැනගන්න වෙන්නේ නාම ධර්ම හරහාමයි. අපේ විඥාණයට රූපයක් අරමුණු වෙන්නේ නැත්නම් ඒ රූපය අපට අදාළ නැහැ. ඒ රූපය ගැන කතා කරන්න විදිහක්වත් නැහැ, හිතන්න විදිහක්වත් නැහැ. අපේ ලෝකෙට ඒ රූපය නැහැ. එතකොට විඥාණයට රූපයක් ගැන මොනවා හරි අදහසක් දෙන්න නම් අනිවාර්යෙන් ඒක මේ නාම රූප විදිහට තමයි විඥාණයට අරමුණු වෙන්නේ. මොකද විඥාණය දැනුවත් කරන්නේ චෛතසික ටිකෙන් නිසා. වෙන කිසිම දෙයකින් විඥාණය දැනුවත් කරන්න බෑ. ඒ හින්දා මෙන්න මේ නාම ධර්මයි රූප කියන ධර්මයි ඒ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හොඳට නුවණින් විමසන්න වෙනවා. ඒ විමසීම තුල තමයි මම දකින්නේ අර පස්සේ දක්වා වර්ධනය වීම වළක්වන්න පුළුවන් කියලා. පෙරවන් සරණයි යම්
ඔබතුමාට බොහෝම පිං.
පරිසය ගැන කතා කරන වෙලාව රූපය කියලා කියන්නේ එතනදි පොඩි පැටලිලක් ඇති වෙන අපිට රූපය කියනට වැඩිය හොඳයි කියලා මට රූප සංඥාව කියන එක දැන් යදුවා නම් අපිට අර මේ භෞතික රූපයක් වගේ කියන හැඟීම අදින රූප සංඥාව කියලා යදුවොත් වඩා සුදුසුයි කියලා මට හිතනවා. මේ එහෙමද කියලා මට පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න.
ඔව් ඒ කතාව බොහොම නිවැරදි. මොකද අපි හැබැයි ඒ රූප සංඥාවක් කියන මට්ටම දකින්න යම්කිසි ප්‍රඥාවකුත් ඕන. මොකද අපි දැනට ලෝකෙ ජීවත් වෙන්නේ මේ වටපිටාවේ රූප තියනවා කියලා නේ. ඒවා රූප සංඥා කියලා නෙමෙයි මේ භෞතිකව පවතින ලෝකයක් විශ්වාස කරන මට්ටමක තමයි සාමාන්‍ය පුතක් ජනයා ඉන්නේ. එතකොට අන්න ඒ දෘෂ්ටිය කැඩෙන්න නම් ලොකු මෙතන පරිශනාවක් කරන්න වෙනවා. ඒකට තමයි මේ ආයතන ගැන හොඳට තේරුම් ගන්න ඕන. එතන අර බුදුරජාණන් වහන්සේ එක තැනක කියන්නේ මේ ආයතන පිරිසිඳ දකින්න ඕන. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවන පණවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හැකනනාසය දිව ශරීරය කියන ඒවා දෙයට නුවණින් විමර්ශනය කරන්න තියෙනවා. එතකොට ඒ තුල තමයි මේ ආයතනකින් අපට අරන් දෙන්න පුළුවන් සංඥා මට්ටමක් විතරයි. ඒ කියන්නේ දැන් ඇහෙන් අරන් දෙන්න පුළුවන් වර්ණ සංඥාවක් විතරයි. ඒකට අපි රූප සංඥාව කියලා කියනවා. ඒ රූප සංඥා මාත්‍රයක් විතරයි ඇසට අරන් දෙන්න පුළුවන්. දැන් ඇසට අරන් දෙන්න බෑ. අපි ওই සාමාන්‍යයෙන් රූපයක් පෙනෙවුවම හිතන ඒකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ගතියක් ඇහැට අරන් දීම හැකියාවක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපිට ඇහැට පේනවා කියලා හිතන්න ඈත ගිනි ගන්නවා. ගින්දරක්. දැන් ගින්දර කියන එකේ තේජෝ ගතිය වැඩි, රස්නේ වැඩි කියලා අපේ හිත දැනගන්නවා. අර ගින්දරේ ඔතන පිච්චෙනවා ඇති කියලා. ඒ වුණාට ඒක දැනගත්තේ මතක තියාගන්න එහෙන් අරන් දීපු සංඥාවෙන් නෙවෙයි. ඇහැට අරන් දෙන්න පුළුවන් වර්ණ සංඥා මාත්‍රයක් විතරයි. ඒ වර්ණ සංඥාවෙ නෑ කොච්චර තේජෝ ගතියක් තියෙනවද කියන එක. ඒකට අන්න ඔතෙන්දි තේරුම් ගන්න ඕන මේ හිතේ සිද්ධ වුණා මොකද්දෝ සංස්කරණය. මේ ඇතුළට ආපු සංඥාවට කවදිරියෝ රූප සංඥාව විතරයි ඇහෙන් අරන් දුන්නේ. ඒකට අපේ අර පෙර ඇසුරු කරපු ටිකක් එකතු කරලා ඊළඟට මේ මොහොතේ යෙදෙන කෙලෙසුත් එකතු කරලා තමයි දැන් අර බාහිරයේ තියෙන ගින්දරක් කියන අර භෞතික රූප මට්ටමකට. භෞතික රූප මට්ටමක් කියනකොට ඒ ගිනි ගොඩ අපි දැක්කත් නැතත් එතන තියෙනවා කියන මට්ටමට ගිහිල්ලා. මේක මේ බලන නිසාම පේනවා කියන අදහස නෙවෙයි. ඒ කියන්නේ නාම ධර්ම නිසාම පැවැත්මක් දීපු රූපමය ස්වභාවයක් කියන අදහසට ඇවිල්ලා නැහැ. දැන් මේක සමහර විට අපේ අලුත් අයට ටිකක් තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මම ඒ හින්දා අර පරණ උපමාවත් පොඩ්ඩක් මතක් කරන්නම් තව සැරයක්. අර වතුරට එදෙන බල්ලා කියන එක. දැන් බල්ලෙක් වතුරට එදෙනකොට ඌට හිතෙනවා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. ඒ හින්දා තමයි අපිට පේන්නේ මූතරහාරම් බුරනවා වෙන්න පුළුවන්, නැත්නම් ඒ බල්ලව යාළු කරන්න වල් ගෙවනනවා වෙන්න පුළුවන්. ඒ දෙකෙන්ම අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ බල්ලාගේ මානසිකත්වයක ඌ හිතනවා තව බල්ලෙක් බාහිරේ ඉන්නවා කියලා. දැන් ඒ බාහිරව ඉන්නවා කියන බල්ලා ඌගේ මානසිකත්වයට සතර මහා ධාතුයෙන් හැදිච්ච භෞතිකව පවතින බල්ලෙක්. අපි තමයි දන්නේ ඕක අර ඇහෙන් ගත්තේ රූප සංඥා මාත්‍රයක් විතරයි, නැත්නම් වර්ණ සංඥාවක් විතරයි. ඒකට මේ බල්ලගේ පෙර ඇසුරු කරපු ටිකක් දාලා මේ මොහොතේ යෙදුනා විද්‍යාවයි මුලාවයි සේරමත් එකතු වෙලා කෙලස් ටිකක් එකතු වෙලා හිතේ ඇති වුණා අදහසක්. ඒ කියන්නේ සංස්කරණයක් කරලා ඒ හිතපු දේ දැන් එළියේ තියෙනවා කියලා පිළිගන්න මට්ටමට දෘෂ්ටිගත වෙලා. ඔන්න ඔය සිද්ධි ඔක්කොම වෙලා තමයි අපි බාහිරේ රූපයක් තියෙනවා කියන මට්ටමට යන්නේ. ඒකට ඔය විදිහට හැම ආයතන ටිකම මේ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්. එතකොට මේ අසකනනාසයේ දිව ශරීරයේ කියන ඒවයින් අරන් දෙන්නේ යම්කිසි සංඥා මාත්‍රයක් විතරයි. ඇහැරන් දෙන්නේ රූප සංඥාවක්, කන අරන් දෙන්නේ ශබ්ද සංඥාවක්, නාසය ගහන සංඥාවක්, දිව රස සංඥාවක්, කය පොට්ටබ්බ සංඥාවක්. ඒකට මේ සංඥා මාත්‍රයක් අරන් දීම විතරයි ඔය කියපු ආයතන පහට කරන්න පුළුවන්. ඒ ආයතන පහට බෑ තව විදිහට කිව්වොත් අඩු ගානේ අරමුණ විඳින්නවත් හැකියාවක් නැහැ. ඒ සංඥාව අරන් දෙන එක විතරමයි ඒවට කරන්න පුළුවන්. ඒකට ඔය සංඥාව තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ ඉන්කමින් සිග්නල් කියලා. අපේ හිතට ඇතුළට එන සංඥාව තමයි ඔය රූප සංඥා, සද්ද සංඥා, ගාහන සංඥා, රස සංඥා, ඔට්ටබ්බ සංඥා. එතකොට මේ සංඥා මාත්‍රය සංඥාව කියන එක බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මිරිඟුවකට. සංඥාව උපමා කරන්නේ මිරිඟුවකට. එතකොට බලන්න මේ සංඥාව කියන්නේ මිරිඟුවක් පේනවා වගේ වැඩක්. අපි ඒක ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් අපි හිතනවා මේ පේන්නේ බාහිරේ පවතින වතුර කියලා. ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක් කියලා. එතකොට සංඥාවේ මිරිඟු ස්වභාවය නැත්නම් ඇත්ත ඇති හැටි දකින් නැති කමමයි ඒකට අදාළ බාහිර රූපයක් එළියේ පවතිනවා කියන දැඩි විශ්වාසයට එන්නේ. තව විදිහට කිව්වොත් එළියේ තියෙන රූපයක් දැඩිව බාර ගන්න බැස ගන්නවා. එහෙම නැත්නම් රූපයක් උපාදාන කරන මට්ටමට එනවා. ඒ තියෙන රූපය අපි ඊළඟට හිතනවා ඕක සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ. අපි දැක්කත් නැත්ත් ඕක තියෙනවා කියලා ඔන්න ඔය එක එක දෘෂ්ටි නැත්තම් මත වලටපත් වෙනවා. එතකොට ඒ මත ටික තමයි මේ අර එක එක જાතියේ මත. ඒ තියෙනවා බාහිර රූපයක් තියෙනවා ඒක මේ දැකීමෙන් තොරව ඒ රූපයට පවතින්න පුළුවන් කියන අදහසට එනවා. දැන් අර බල්ලගේ ප්‍රමාණයෙන් හොඳටම තේරෙනවා මේක බලන නිසා පේනවා මිසක් ඒ බල්ලෙකුට බාහිරව බැලීමෙන් තොරව එළියේ පැවැත්මක් කියලා කරුණක් යෙදෙන්නේ නැහැ කියන එක. ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕන. ඒකට ඒ මහත්මයා කියපු අර රූප සංඥා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම මේක ගැඹුරින් දැක්කොත් බාහිර ලෝකෙන් බාහිර ලෝකයේ ගැන අපේ තියෙන වැරදි දෘෂ්ටි වලින් මිදෙන්න හැකියාවක් එනවා. දැන් ඔය හැකියාවට යනකොටම ඇත්තටම අර දැන් පංච ඉන්ද්‍රියෙන් වෙන අර දෙපැත්ත බෙදෙන මට්ටමින් මිදෙනවා කියලා වැටහීමක් එයි. පෙරුවන් සරණයි.
බොහොම පින් ડોક્ટર රවි පෙරුවන් සරණයි.
තවත් ප්‍රශ්න හොව අදහස් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්.
කවුරු ප්‍රශ්නයක් අහන්න නැත්නම් අර කලින් ආර්යත් මහබු ප්‍රශ්නෙට අදාළව චූටි මට ආර්යත් මහත්මයා ඇහුවා රූපය කියන එකට රූප සංඥාව කියලා කියන්න පුළුවන්ද කියන එක. මම පොඩි උත්සාහයක් දරන්නම්. ඒක මම හිතන්නේ ඒක රූපය කියන එක රූපය සංඥාව කියන එක නාම පැත්තකට යන එකක් කියන එක. උදාහරණ අපි ගත්තොත් එහෙම අපිට අඳුර ගන්න පුළුවන් රූප කොටස් ගත්තොත් එහෙම වර්ණය, ගන්ධ, රස, පඨවි, ආපෝ, ආපෝ දනවල පඨවි, තේජෝ, වායෝ කියන එකයි මේ ඒ අපිට දැනගන්න පුළුවන් රූප කොටස් තියෙනවානේ. ඒ රූප කොටස් ඒ රූපම තමයි ඒවා. ඒවා රූප සංඥා වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි රූප සංඥාව නැත්තම් ඒ සංඥාව නැත්තම් ඒ රූපය අඳුර ගන්න බෑ කියන එක හරිනා. ඒ මේක මෙතනයි මම හිතන්නේ හුඟක් වෙලාවට අපිට තේරුම් ගන්න අර අමාරුකම තියෙන්නේ රූපයක් අඳුර ගන්න නාමයක් ඕනේ කියන එක. ඒ හැබැයි රූපය කවදාකවත් සංඥාවක් හැටියට තියෙන්නේ නැහැ කියන එක තේරෙනවා. ඒ රූපය හැටියටම තියෙනවා. ඒක අඳුර ගන්න රූප සංඥාවක් ඕනේ. කිසියම් කිසි සංඥාවක් ඕනේ. ඒක ආකාර ලිංග නිමිති නැත්තම් ඒ රූපය අඳුර ගන්න විදියක් නැහැ කියන එකයි. දැන් උදාහරණයක් ගත්තොත් එහම අරූප තලයකට කෙනෙක් ගියොත් එහෙම යාට රූප සංඥාවක් තියනවාද එහෙනම් කියලා දරුවොත් එහෙම තියෙන විදියක් නැහැ. ඒ රූප නැත්තම් රූප සංඥාවක් තියෙන්න බෑනේ. එහෙනම් රූපය රූප සංඥාවක් කියලා හිතේ ගත්තොත් එහෙම සමහර වෙලාවට ඒ රූප අරූප තලයට ගියත් රූප සංඥාවක් තියෙන්න ඕනේ එහෙනම් රූපයක් නැතුව හරි. ඒක දෙපැත්තටම යනවා. ඒකයි මම කියන්නේ නාමකය කියලා කිව්වම අපි අඳුරගන්න දෙයක් රූපකය කියන එක ටිකක් අපිට අඳුරගන්න තියෙන කමාරුකතියකුත් තේරෙනවා මට නම්. මේ මොකද්ද මේ රූපකය කියන්නේ කියන එක. රූපකය කොහොමද අධිවචන සම්ප්‍රසයක් වෙන්නේ කියන එක රූපකය අපි අඳුරගෙන තියෙන්න ඕනේ කියන එකයි තේරෙන්නේ. නාමකය නම් යම් කිසි චෛතසික හිතකින් අපිට පුළුවන් මේමයි කියන එක. ඒ රූපකය කියන්නේ මොකද්ද? එතකොට දැන් ගන්න අහයිට දැනගත්තොත් ඒ එතකොට අපිට දැනගන්න පුළුවන් මොකද්ද මේ අධිවචන සම්ප්‍රසය කියන්නේ කියන්නේ. අර අපි අධිවචන සම්ප්‍රසය දැනගන්න හදනවා දැන් රූපකය ගැන හරියට දැනීමක් නැතුව වගේ මගේ හැඟීම මට තේරුනේ එහෙමයි. ඇත්තටම මේ පොග්ගල මහත්තයා හරි කවහරි කියනවා හොඳ මේ මොකද්ද මේ රූපකය කියන්නේ මොකද්ද කියන්නේ රූපකය කියන එක හරියට හොඳට පැහැදිලි කරලා ගත්තොත් අපිට පුළුවන් මේ සමහර විට මොකද්ද ආදිවචන සම්පස්සේ කියන්නේ ආදිවචන සම්පස්සේ කියන්නේ දැන් ආකාර ලිංග නිමිති කියලා කිව්වට රූපකයෙන් අපිට ගන්න පුළුවන් ආකාර ලිංග නිමිති තියෙන්නේ හයක් හතක් වගේ තමයි තියෙන්නේ වර්ණ ගන්ධ රස පොට්ටබ්බේ කියලා ගත්තොත් එහෙනම් පතවි තේජෝ වායු කියන එක තමයි මම උදාහරණයක් නිකන් ගත්තා තා ආනාපාන සතිය කරනවනේ හුඟක් අය දා කලින් ජයන්ත මහත්තයා අහපු ප්‍රශ්නෙට අදාළයි මම මේකත් අහන්නේ අර ආනාපාන සතිය කරනකොට අපි ආනාපාන සතිය අර ආස්වාස කියලා දැනගන්න අපිට නහයට හරි මොකක් හරි දැනෙන්න එපා ඒ දැනෙන්නේ තුනේ එකක් තමයි දැනෙන්න ඕනේ එක්කෝ පඨවි එක්කෝ වායු එක්කෝ තේජෝ ආපෝ දැනෙන්නේ නැහැනේ ඒ තුනෙන් එකක් තමයි අපිට ස්පර්ශ වෙන්නේ ඒක දැනගන ඒක ලකුණු කරගන්න නාමකයේ තියෙන්න ඕනේ සංඥාවක් හරි අධිවචන සම්පස්සයක් ඒක ගැට ගහනද අධිවචන සම්පස්සයක් වෙන්න ඕනේ එහෙම නොවුනොත් එහෙම අර අපිට ආස්වාසි කියලා දැනගන්න බෑ හැබැයි අතන මේ ඒ ආකාර ලිංග නිමිති නැත්නම් ඒ කියන්නේ පඨවි තේජෝ වායෝ කියන එක නැත්නම් ආස්වාසයක් කියලා කියන්න පුළුවන් කියන ප්‍රශ්නේ එනවනේ එතකොට ඒ තුන තියෙන හින්දා තමයි ආස්වාසය කියලා එකක් කියන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සංඥාවක් ගන්න පුළුවන් වෙන්නේ. රූප සංඥාවක් ගන්න පුළුවන් වෙන්නේ රූප තියෙන හින්දා. ඒ රූප ඒ තුන නැත්තම් කාට හරි කියන්න පුළුවන් නම් ආස්වාසයක් වෙනවායි කියන්නේ. අනේ ඒ වගේ පොඩ්ඩක් ඒ පැත්ත පොඩ්ඩක් අපි විසඳගත්තොත් අපිට තව හොඟක් පැහැදිලි වෙයි කියලා හිතන පෙරවස් ගන්න.
ඔව් පෙරවන් සරණයි අපි තතම මේ පටන් ගන්න ඕන මේ රූපය ගැන පුළුවන් තරම් විමර්ශනය කරන්න ඕනේ. කියන්නේ විදර්ශනා කරන්න තියෙනවා. ඒක රූපයෙන් තමයි පටන් ගන්නත් තියෙන්නේ. මොකද රූපය තමයි අපිට විශේෂයෙන් මේ කාම ලෝකයේදී බොහොම රළු මට්ටමේ ඕලාරික මට්ටමින් අහු වෙන දේ තමයි රූපය කියන එක. ඒකට මේ කාම ලෝකවලදී රූපය තමයි ගොඩාක් ගෝචර වෙන්නේ. ඒ ගෝචර වෙනවා කියනකොට ඒක අනිත් පැත්තත් අපි වැඩිපුරම මුලා වෙන්නේ රූපයට. ඒක අපේ කෙලෙස් වලින් ඇති කරන දෙයක්. එතකොට අපි දැන් රූපය ගැන විමසනකොට එක පැත්තකින් බුද්ධ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ රූපය ගැන මේ මොන වගේ தத்துவයක්ද දේශනා කරලා තියෙන්නේ? කියන්නේ දැන් මූලික මට්ටමෙන් රූපය ගැන විස්තර කිරීම තියෙනවා. ඊළඟට මේ අවබෝධ කරන්න රූපය ගැන මොන වගේ දේවල්ද දේශනා කරලා තියෙන්නේ කියන එකේ පොඩි අපිට දැනට ඇති කරගන්න පුළුවන් අනුමාන ඥානයක් විතරයි. මොකද මේ මට්ටමට ප්‍රඥාව වැඩෙනකම් හැබැයි මේ අනුමාන ඥානේ හරි තිබුණත් අපි අර කොහාටද යන්නේ කියන එකට يعني මාර්ගයේ වැඩි වීමට හුඟක් ඒකේ උදව්වක් තියෙනවා. ඉතින් එතන ඒ ගැන අර අනුමාන ඥානයක් ගන්න තමයි මම අර මෙහෙම සූත්‍ර දේශනාවක් තියෙනවා කියලා අර සඳහන් කළේ අපේ පාට හරි අපේ පින්වතෙකුට ඒක නම මතක් කරන්න පුළුවන් අර පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන්නේ කොහෙද කියන මේ දේශනාව කරපු තැන ඒක මේ අවස්ථාව දුන්න කවුරු හරි ඒක කියන්න මට මේ මොහොතේ සිහියට එන්නේ නැහැ. හැබැයි ඒකෙන් ගන්න තියෙන අදහසක් තමයි මේ රහතන් වහන්සේ රූපය ගැන තියෙන දැක්මයි අපි මේ රූපය දැනට දකින දැක්මයි අතර ලොකු පරතරයක් තියෙනවා කියන එක. ඔක තව අර මූලපරියාය සූත්‍රයක් තියෙනවා. ඒකෙදිත් තියෙනවා අර පඨවියයි මඤ්ඤණා කරන ගතියක් අපේ තියෙනවා. රහතන් වහන්සේගේ එහෙම මඤ්ඤණා කරන ගතියක් නැහැ. ඕක ධාතු හතරටම යෙදෙනවා. ඒ රූපයට අදාළ හැම එකටම. දැන් අපේ මඤ්ඤණා කිරීම තුල තමයි මේ ওই රූපය ගැන කතා කරන්නේ. එතකොට ඕකේ එක මට්ටමක් තමයි දැන් මේ මහත්යම කියනකොට ඒකේ කියුණා. දැන් අපිට රූපයක් ගැන දැනගන්න පුළුවන් සංඥාවක් ලැබුණොත් විතරයි.
තව විදිහට කිව්වොත් නාම ධර්ම හටගත්තුත් විතරයි ඒ රූපයට අදාළ අපට රූපයක් ගැන දැනගන්න හැකියාවක් තියෙනවා. ඒක මූලිකව මේ හටගන්නේ මේ අපේ දැන් ආයතන හයක් තියෙනවා පිළිවෙලක්. ඒකේ එක දවසකුත් මම සඳහන් කළා අර දැන් කාම භූමි, රූප භූමි, අරූප භූමි කියන එක මේක අභිධර්මයේ සඳහන් වෙනවා. කාම භූමි කියනකොට මේ අපේ කියන ආයතන හයම නැත්තම් ඒක අර එක ආයතනයක් අභ්‍යන්තර බාහිර කියලා දෙකකට බෙදලා ගත්තොත් මේ ආයතන 12ම පිහිටනවා. ඒ කියන්නේ චක් ආයතන, රූප ආයතන, සෝත ආයතන, සද්ද ආයතන ඔය විදිහට හයට කිව්වොත් පේනවා ආයතන 12ක් තියෙනවා කාම භූමිය. හැබැයි කාම භූමියේ ඉඳන් රූප භූමියට යනකොට මෙතන අයින් වෙන ආයතන ටිකක් තියෙනවා. ඒවා තමයි මේ අපිට දැනෙන ස්වභාවයන් ටික. ඒ කියන්නේ කයට දැනෙනවා, දිවට දැනෙනවා, නාසයට දැනෙනවා. ඔය තුන පොදුවේ හඳුන්වනවා මුත කියලා. ඒ මුත කියන කොටස තමයි අයින් වෙන්නේ කාම භූමියේ ඉඳන් රූප භූමියට යනකොට. එතකොට රූප භූමියේදී ඔය කියන කාය, කය, දිව, නාසය කියන ආයතන තුන. ඒක දෙක ගාණ එකක්වත් ඒ ආයතන හය යෙදෙන්නේ නැහැ. එතන ඉතුරු වෙන්නේ එතකොට ඇස, කන, මනස කියන තුන. ඊළඟට මේ රූප භූමියේ ඉඳලා අරූප භූමියට යනකොට එතන අයින් වෙනවා ඇස කන කියන ආයතන දෙකත්, ඒ කියන්නේ ශරීරයට සම්බන්ධ ආයතන දෙකත් අයින් වෙනවා. ඉතුරු වෙන්නේ මනස විතරයි. එතකොට අන්න එහෙම මේ අර ඕලාරික මට්ටමේ අනු ආයතන වෙනස් වීමකුත් තියෙනවා. ඊළඟට මේ ඔකට බොහොම අදාළ තවත් සූත්‍රයක් තියෙනවා. මම හිතන්නේ අපිට ඒක දවසක සාකච්ඡා කරන්නත් පුළුවන්. මට මේ අපේ මහත්මේ කිලිමත් කළා. මම ඒ නිසා ඒක විශේෂයෙන් කියවලා බැලුවා. මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියන එක. ඒක සංයුක්ත නිකායේ 5.1 කියන කොටසෙ තියෙන්නේ. ඒකේ පෙන්නනවා හරි ලස්සන සම්බන්ධයක්. ඒ කියන්නේ අපේ මේ ආයතන පහ ෆිසිකලි තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒ පංච ඉන්ද්‍රිය. මේ පංච ඉන්ද්‍රියට පිළිසරණ වෙන්නේ මනස. එතන පාලි වචනේ යෙදෙන්නේ පටිසරණ කියන. පංච ඉන්ද්‍රියට පිළිසරණ මනස, මනසට පිළිසරණ සතිය. ඊළඟට සතියට පිළිසරණ විමුක්තිය, විමුක්තියට පිළිසරණ නිවන කියලා. දැන් ඒකත් පොඩ්ඩක් අර විමසලා බලන්න මේක අර නුවණින් හොයන අයට මේක වැදගත් වෙනවා. එතනත් දැන් අපේ ඉස්සෙල්ලම මේ පංච ඉන්ද්‍රිය කියන කොටස තමයි තේරුම් අරන් මනස නැතුව මේ පහට වැඩ කරන්න බෑ කියන වගේ අදහසක් එනවා. ඒ වගේ තමයි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද අපි දැන් ඇහැට රූප දකින්න බෑ කියලා දන්නවනේ. ඇහැට පුළුවන් රූප සංඥාවක් කරන් දෙන්න. හරියට අර දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හැදුනට කණ්ණාඩිය දන්නේ නැහැ දැන් මේ මොන ප්‍රතිබිම්බේද මේකේ හදන්නේ කියලා. ඒක එතකොට මනසෙන් තමයි විඳින මට්ටමකට ගන්න. ඒකට තේරුමක් එතකොට මනස තමයි ඔය ආයතන පහට පිළිසරණ වෙලා තියෙන්නේ. හැබැයි ඒ මනසෙත් තියෙනවා මුලා කරන මට්ටම. ඒ වුණාට ඔක පොඩ්ඩක් ගැඹුරට දකිනකොට මේ බාහිර ආයතන වලට ඉච්චර දෙයක් කරන්න බෑ. ඒවා නිකන් අර උපකරණයක් වගේ තමයි. ඒ කියන්නේ එක එක જાතිය උපකරණ පහක් තියෙනවා අපිට. නිකන් හිතන කැමරා හරි දුරබලන කණ්ණාඩි හරි අනේ වගේ එක එක ලෙවල්ස් වල ඒවා ටිකක් තියෙනවා. එකෙන් බැලුවහම තමයි අපිට පේන්නේ. දැන් එහෙන් බැලුවහම තමයි රූප සංඥාව ගන්න පුළුවන්. කණක් යොදාගෙන මේ මනස තමයි මේක මේ යූස් කරන්නේ, පාවිච්චි කරන්නේ. එතකොට ඒක උපකරණ මට්ටමක් වගේ මේ අපේ බාහිර ඉන්ද්‍රිය පහ. එතකොට මනස තමයි මොනවා හරි අරමුණක් විඳිනවනම් විඳින්නේ කියන මට්ටමක් තියෙනවා. මෙතෙන්දී ඔතන තමයි අර ඒක එක මූලික මට්ටම් වලින් යන්න ඕන කියන්නේ. හැබැයි අපි දැනට විශ්වාස කරන රූපයක් තියෙනවා කියන විශ්වාසයෙන් පටන් අරන් ඒ රූපය පිරිසිඳ දකින්න මොකද්ද කරන්න ඕන කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට රූපය පිරිසිඳ දකින්න රූපය මුල් කරගෙන කොහොමද සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කියන එක. ඒක අපි අර කලින් සාකච්ඡාවක අනිච්ච සංඥා සූත්‍රය සාකච්ඡා කරනකොට මම පෙන්නුවා රූපය පිරිසිඳ දකින්න විදිහ තමයි ඒ රූපේ අනිච්ච සංඥාව වඩන්න ඕන. ඒ අනිච්ච සංඥාව කියන්නේ තියෙන රූපය වෙනස් වෙනවා කියන අදහසට වඩා එහාට ගිය අදහසක්. ඒ අනිච්ච සංඥා සූත්‍රයේදී ඒක පෙන්නනවා. මේ රූපය මොකද්ද, රූපය හටගත්තේ කොහමද, නැත්නම් රූප සමුදය මොකද්ද, ඊළඟට රූප අත්ංගමය මොකද්ද, මේක නිරෝධ වෙන්නේ කොහමද, මේ සමුදය යෙදුන් නැත්නම් රූපය පිටින් නෑ නේද කියන එක. ඉතින් මේක දැන් අර රූපය ගැන හොඳට විදර්ශනා කරලා ඒකේ ප්‍රතිඵලය වෙන්නේ රූපයෙන් මිදෙන එක. ඒ කියන්නේ රූපය ගැන හොඳට විදර්ශනය කිරීම තුළින් ඇත්ත ඇති හැටි යථාභූත ඥානය දකින්න වෙන්නේ අර මුලින් අපි මේ හිතුව රූපය මේ අවිද්‍යාව නිසා පිහිටපු රූපයක් නිසා, ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා මුලාවෙන් පිහිටිය රූපයක් නිසා ඒකේ යථාභූත ස්වභාවය නෙවෙයි. හැබැයි අපේ මූලික මට්ටමේදී අපි රූපය පිළිගන්න තාක්කල් රූපය තියෙනවා. ඒක තව ටිකක් හිතලා බලන්න අර මම අර මේව අර උපමා වලින් තමයි දැන් අපිට අදහස් දෙන්න පහසු වෙන්නේ. අර වතුරට එබෙන බල්ලා හරි, එහෙම නැත්නම් අපිට පේන මිරිඟුව හරි, ඒ වගේ මොහොතක දැන් ඒකේ ඇත්ත ඇති හැටි නොදන්න තාක්කල් අපි හිතනවා දැන් මිරිඟුව පේනකොට වතුර තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඒකේ ඇත්ත ඇති හැටි නොදන්නවා. ඒ වගේ බල්ලා වතුරට එබිලා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. මොකද එතන ඇත්ත ඇති හැටි ඒක නොදන්න තාක්කල්. ඒකට ඌට ටිකෙන් ටික අවබෝධය එනකොට යම්කිසි දවසක අවබෝධය ආවහම මොකද වෙන්නේ, මෙච්චර කල් අර ඉන්නවා තියෙනවා නැත්තම් සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපයක් තමයි එළියේ තිබුණේ කියලා දැඩිව විශ්වාස කරපු එක, ඒක මේ මුලාවෙන් ආපු දෘෂ්ටිගත වීමක් විතරයි කියන අවබෝධයකට එන්න පුළුවන්. ඉතින් අපට දැනට අර ඒ මට්ටමින් දැන් බල්ලත් ඇහැ පාවිච්චි කළා, ඒකෙන් සිද්ධ වෙන ඇත්ත ඇති හැටි අවබෝධයක් නැතුව. එතකොට අපට එතෙන්දී අවබෝධයක් තිබුණාට, මිරිඟුව පේනකොට අවබෝධයක් තිබුණාට, තව කොච්චර දේවල් අපි දැකලා අර විශ්වාස කරනවද මේවා තියෙන හින්දමයි මේ පේන්නේ, නැත්නම් මේ පේන දේ තියෙනවමයි කියන එක. පේන නිසා තියෙනවා, එහෙම නැත්නම් තියෙන නිසා පේනවා. ඔන්න ඔය කරුණු දෙකම මේ මත දෙකක්. ඒ කියන්නේ දෘෂ්ටි කියලා ඒවට කියන්නේ. මොකද ඒවා යථාභූත ස්වභාවය නෙවෙයි. ඒකට ඒවා තේරුම් ගන්න නම් මේ රූපය පිළිබඳව විදර්ශනය කරන්න වෙනවා. ඒකට රූපය පිළිබඳව විදර්ශනය කරනකොට එක විදිහක් තමයි ඔය රූපය ගැන අපි දැනගත්තේ කොහොමද? කොහොම රූපයක් තියෙනවා කියලා දැනගන්න හේතු මේ මොන වගේ කරුණුද? මොනවා හරි හේතු වෙලානේ අපි රූපයක් ගැන කතා කරන්නේ හරි. ඒකට ඕක නුවණින් විමසගෙන යනකොට තේයි මේ නාම ධර්ම නොයදුනා නම් අපේ ලෝකෙට ওই රූපේ පිහිටන්නේම නැහැ, අදාළ නැහැ, යෙදෙන්නේ නැහැ. ඒක හිතන්න දැන් ඔය දැන් මේ හරි ඔය අවකාශයේ නොයෙකුත් ජීවීන් ඉන්න පුළුවන් අපට ගෝචර නොවන. පෙරේතයෝ වෙන්න පුළුවන්, දෙවි දිව්‍ය බ්‍රහ්ම වගේ වෙන්න පුළුවන්. අපට මේ අවස්ථාවේදී ගෝචර වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ නාම ධර්ම වලට ඒවා අහු වෙලා නැහැ. ඒකට මේ නාම ධර්ම වලින් තමයි රූප වලට පෙන්නුම් කිරීමක් දෙන්නේ. කාටද පෙන්නුම් කරන්නේ? විඥාණයට. එතකොට ඒ මට්ටමට අහු නොවුනනම් ඒ රූප තියෙනවා කියලා කියන්නත් අපිට හැකියාවක් නැහැ. මේ රූප නැහැ කියලා කියන්න හැකියාවක් නැහැ. ඒකට තේරුම් ගන්න අපට ගෝචර නොවන ස්වභාවයක් ගැන යම් කිසි දෙයක් ප්‍රකාශ කරන එක මතයක් මිසක් යථාභූත ස්වභාවය වෙන්නේ නැහැ. ඒකට මම අර තවත් උපමාවක් අපේ පහුගිය සාකච්ඡාවල කියා දුන්නා. ඒ බුද්ධ දේශනාවල එන උපමාවෙන් කියන්නේ අර අපි හරියට මේ බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ බිත්තර කටුවේ බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා. මේ බිත්තර කටුවේ බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම කියලා තමයි දේශනා කරන්නේ. එතන මොකද්ද මේ බිත්තර කටුව කියන්නේ? මේ ආයතන 6. ඒකට මේ අපි යම් කිසි දෙයක් මේ විඥාණය දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ওই ආයතන 6 හරහාමයි. ඒ කියන්නේ ආයතන 6න් පෙන්වුම් කරන ස්වභාවයක්මයි විඥාණය දැනගන්න. ඒකට තේරුම් ගන්න ඒ ආයතන 6 කියන්නේ මේ කියෝ දිත්තර කටුව කියලා ගත්තොත් ඒ දිත්තර කටුව ඇතුළට මොනවා හරි දර්ශනය කරලා ප්‍රොජෙක්ට් කරන එක විතරයි මේ ආයතන ටිකට කරන්න පුළුවන්. ඒකට අපේ විඥාණයට හැකියාව තියෙන මේ ප්‍රොජෙක්ෂන්ස් ටික බලන්න විතරයි. ඒ කියන්නේ ආයතන ස්පස් කරලා දෙන ඒවට තමයි අර අපේ අනිත් මහත්යක එක රූප සංඥා කියලා කියන්නේ. මේ සංඥා මට්ටම ඒක තමයි මේ අපේ විඥාණයට අරමුණු වෙන්නේ. එහෙම නැතුව අර බිත්තර කටුවෙන් එළියේ තියෙන්නේ මොන වගේ දෙයක්ද කියන එක විඥාණයට අරමුණු කරන්න බෑ මේ මට්ටමේදී. ඒකට ආයතන සලායතන ඉක්මවා යෑමකින් විතරයි ඒ ගැන අදහසක් කියන්න පුළුවන්. මේ සලායතන මට්ටමේ ඉඳන් ඒ අදහසක් කියනවා නම් අපි බිත්තර කටුව එළියේ අපට පෙනුන් නැතුවට මෙන්න මෙහෙම දේවල් තියෙනවා කියනවා නම් ඒක මතයක් විතරයි. එහෙම නැහැ කිව්වොත් ඒකත් මතයක් විතරයි. එතකොට තියෙනවා හරි නැහැ හරි කියන්න මේ තියෙන විඥාණය සමත් වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට කතා කරන්න වෙන්නේ දැන් අපි දැනගන්න රූපවල ලක්ෂණ මේකයි. මේ විඥාණයට අරමුණ වන රූපය විඥාණයට අරමුණේ නාම රූප මට්ටමක් විතරයි. දැන් ඔය අපි නාම රූප මට්ටම ඔන්න ඔය වෙන සිද්ධිය ඇත්ත ඇති හැටි දකින්න නැති හින්දා නුවණයි සිහියයි පිටින් නැති හින්දා අපි පිළිගන්න හදනවා මේ ආයතන වලින් එළියේ තියෙන රූප ගැන මූලිකව අපේ තියෙනවා යම්කිසි ඒවා බාර ගන්න දැස ගන්න ස්වභාවයක්. එතනම තමයි ඔය රූප උපාදානය කියන නැත්නම් රූපේ දැඩිව බාර ගන්න දුක සකස් වෙන මට්ටම තියෙන්නේ. මොකද අර සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනවනේ. ඒකට ඒ රූපයක් බාරගත්තු ගමන් පිළිගත්තු ගමන් ඒක එහෙමමයි කියලා අපි දන්නේම නැතුව ඒක උපාදාන කරලා ඉවරයි. ඒක අපිට මේ මොහොතේදී දුකක් කියලා දොපෙනුනාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක තමයි ඒ ගැඹුරට යනකොට එතනත් දුක හට ගැනීමක් තමයි මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ රූපයේ ඇත්ත දකිනකොට මේක සූත්‍ර ගොඩකින් ගන්න පුළුවන් ඇයි මේ මෙහෙම කියන්නේ කියලා. දැන් මේ සතිපට්ඨානේ මේ කායानुපස්සනාව බැලුවත් ඒක කොතෙක් දුරට වඩන්න ඕනද? මොකද්ද මේකේ ප්‍රතිඵලය? මේ කායानुපස්සනාවේ අපි කරන්නේ රූපය ගැන බලන එක, සිහිය පිහිටන එක. ඒකට ඒක කෙතෙක් දුරටද කරන්න ඕන? මේකේ ප්‍රතිඵලය වෙන්නේ නචකින්චි ලෝකේ උපාදීති කියන මට්ටම. නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිම දෙයක් උපාදානය කරන්නේ නැහැ. ඒතකොට කායानुපස්සනාවේදී මතක තියාගන්න ලෝකය කියලා අදහස් වෙන්නේ රූපය කියන එක. ඒ කියන්නේ කය කියන අදහසෙන් ඉන්නේ. ඒකට ඒ එතන ඒ විදර්ශනාවක ප්‍රතිඵලය එන්න ඕන. අපි දැනට මේහෙම රූපයක් කියලා විශ්වාස කළාට ඒකේ යථාභූත ස්වභාවය ඊට වඩා වෙනස් තත්වයක් කියන මට්ටම. ඒකට ඒ යථාභූත ස්වභාවය ගැන මේ දල අදහසක් ගන්න තමයි අපිට මේ ධර්මය උදව් කරගන්න තියෙන්නේ. මොකද මේ මට්ටමේදී අපි ඒ දැක්මේ නැති නිසා එතකොට හැබැයි එකෙන් අවබෝධයක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ නුවණක් තමයි පහළ වෙන්න ඕන කියලා. එතකොට ඒ ලෝකෝත්තර මට්ටමේදී රූපය ගැන කතා
කරන එකයි ලෝකයට අයිති මට්ටමේදී රූපය විස්තර කරන විදිහයි ලොකු වෙනසක් පරස්පරයක් තියෙනවා කියන එකත් පොඩ්ඩක් අපි හිතට ගන්න වෙනවා. මම හිතන්නේ යම් කිසි අදහසක් එන්නේ නැති කියලා. පෙරවන් සරණයි. ගැටලු තියනවා නම් යමු කරන්න.
පෙරවන් සරණයි අපට සරල අදහසක් තමයි ගන්න පුළුවන්නේ. තාම අර සම්පූර්ණ පැහැදිලි වීමක් උනේ නැහැ. මොකද්ද මේ රූපකය කියන එකයි නාමකය කියන එක ගැන ටිකක් අදහස් වෙන එක තනිකරට පැහැදිලි වෙන්න කවර කියනවනේ. මොකද්ද මේ රූපකය කියලා මෙතන සඳහන් කරන්නේ? මොකද්ද මෙතන නාමකය කියලා සඳහන් වෙලා තියෙන්නේ කියන එක ආර්යත්මත් හැරී කවර විස්තර කරනවා තව ටිකක් හොඳයි පැහැදිලි වෙන්න ternary.
මම බොහොම කෙටි පිළිතුරක් දෙන්නම් ඔය වැඩි විස්තර නැතුව. රූපකය කියන්නේ අපේ දැන් සාමාන්‍ය ලෞකික මට්ටමේදී අපි රූපය කියලා හිතන ඕනම දෙයක් රූපකය. ඒ ඊළඟට ඒව දැනගන්න හිතේ ඇති වෙන චෛතසික දේවල් වලට තමයි නාමකය කියලා තියෙන්නේ. බොහොම කෙටි පිළිතුරක් අනිත් පැයට පුළුවන් මේ අදහස් ප්‍රකාශ කරන්න.
ආයතන මහත්මය ඔබට පුළුවන් දේ ගැන අදහස් ප්‍රකාශ කරන්න. ආයතන මහත්මය
ඇත්තටම මම තේරුම් අරන් ඉන්නේ දැන් කොබ්බල මහත්මය කිව්ව විදිහමයි රූපකය නාමකය කියන නාමකය විශේෂයෙන්ම රූපී සිටේ ඇති වෙන ඒ අදා රූපය ගැන ඇති වෙන සිටවිල්ලත් ඒ වගේම රූපකය කියලා කිව්වට අරද කොබ්බල මහත්මය සඳහන් කරපදිමයි මේ විදිහට මම තේරුම් අරන් ඉන්නේ නම් තමයි.
තේරුවන් සරණයි. තමෝ හිතන මම අහලා තියෙන ඇත්තම ওই කය කියන එක සමහරවිට පාවිච්චි කරනවා මේ කොටස් කියන එක සම්බන්ධයෙන් ආශ්වාස කය ප්‍රස්වාස කය කියන කොට ආශ්වාස කොටස ප්‍රස්වාස කොටස වගේ අදහසක් ඇතිනේ. මුත් කියන්නේ අර රූපමය කොටස් ටික. ඒ කියන්නේ රූප 28 යම් කිසි ප්‍රමාණයක් ඉතිරි වෙනවා. අනේ කොටසට ඒ රූප කය හැටියට කියනවා කියන එකත් නාමකය කියනකොට ඒ හා යෙදෙන චෛතසික ටික තමයි දැනගෙන තියෙන්නේ. කොහොමත් තව අපිට කාල වේලාව තියෙනවා තවදුරටත් ඉදිරියට සාකච්ඡාව ගෙනියන්න. මෙතෙක් වෙලා කතා නොකරපු කල්යාණ මිත්‍රයන්ටත් මම විශේෂයෙන් ආරාධනා කරනවා මේ සාකච්ඡාවට එකතු වෙන්න කියලා, විශේෂයෙන්ම යුරෝපයෙන් සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන්ට. තිරුවන් සරණයි.
දෙරුවන් සරණයි. මම කතා කරනව ඇහෙනවද?
ඇහෙනවා ශ්‍රීමති මහත්මයා. ඇහෙනවා.
බොහොම පිං මේ මහත්මයා ඔබ ඔතුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොඳින් අවබෝධ වුණා. මහත්මයා මේ එතකොට දැන් ඔය රූපය පිරිසිඳ දැකීමේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මූලිකවම පළමුවෙන්ම ඒකෙන් පටන් ගැනීම සුදුසුද? එහෙම නැත්නම් රූපේ කොටස් කරලා මේ පටවියාපෝ තේජෝ වායෝ වශයෙන් දැකලා යම්කිසි මට්ටමකට ආවහම දෙක කරන්න ඕනේ? එහෙම නැත්නම් ඒ දෙකම එකටම කරගෙන යා යුතුද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බොහොම පිං.
හොඳයි. අපි අර මූලික වශයෙන් රූපය අපි දැන් ශරීරයේ රූපයක් කියලා ගත්තොත් ඒක බලන විදි කීපයක් තියෙනවා. දැන් කෙස්ලොම් නියදත් සම්මස්නහරයටට නිදුළු ඔය වගේ ත්‍රිතිස් කුණපය එකතු වෙලා ශරීරයක් වගේ හැදිලා තියෙනවා නැත්නම් පේනවා කියලා විමසන්න පුළුවන්. ඒක එක මෙනෙහි කරන ක්‍රමයක්, භාවනා ක්‍රමයක්. ඉතින් ඒක මේ බොහොම වැදගත්. ඒවා එක පැත්තකින් මේ ඔය තියෙන හැම භාවනාවක්ම අපිට දැන් ආර්ය ප්‍රතිපදාව නොවැඩුණත් పూర్ව ප්‍රතිපදාව වැඩෙනවා. ඒ పూర్ව ප්‍රතිපදාව තමයි උදව් වෙන්නේ ආර්ය දැක්මට එන්න. එතකොට ඒක දැන් කොයි විදිහට වැඩුණත් ඒකේ Tamanට ඒකේ ප්‍රයෝජනයක් තියනවාද කියලා බලන්න එක විදිහක් තමයි Tamanගේ අර
කෙලෙස් අඩුවීමක් තුනීවීමක් තියනවාද කියලා. එතකොට දැන් අපිට ප්‍රධාන වශයෙන් එන කෙලෙස් ටික තමයි ඔය පංච නීවරණ පැත්තේ තියෙන ඇලෙන ගතිය, කාමච්ඡන්දය, ඊළඟට ගැටෙන ගතිය අපිට දැනෙන්නේ තරහා විදිහට. දැන් ඔවා කවුරුත් පිළිගන්නවනේ කෙලෙස් කියලා. එතකොට යම්කිසි මේ භාවනාවක යෙදෙනකොට අමන්ටම අත්දකින්න පුළුවන් මේ කෙලෙස් වල තුනීවීමක් තියෙනවා කියන එක. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඒවා යෙදෙන තරමට හොඳයි. ඒවා වැරදි කියලා ඕකෙන් මේ නිවන් අවබෝධ වෙන්නේ නැහැ කියලා එහෙම අයින් කරන්න නෙමෙයි. ඒ හැම භාවනාවකම යෙදෙන එක හොඳයි. මොකද අපිට විශේෂයෙන් පංච නීවරණ යටපත් කරන්න ඕනම උපක්‍රමයක් ඔය භාවනා කියන්නේ ඇත්තටම එක්තරා විදිහක උපක්‍රම. අපේ කෙලෙස් යටපත් කරන්න උදව් වෙනවා. ඒ යටපත් කිරීම ලබා දෙන්නේ ඔය පූර්ව ප්‍රතිපදාවෙන්. එතකොට එහෙම මනසකට තමයි දැන් ඊළඟට යථාභූත ඥානය ඇති කරගන්න උදව් වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකෝත්තර දැක්ම ගන්න උදව් වෙන්නේ. එතකොට ඒකෙදි දැන් ඔය අහුව අනිත්‍ය දුක්ඛ අනාත්ත ඒවා කරන්නම ඕන. ඒව ඇත්තටම නිවන දක්වාම වඩන්න පුළුවන්. ඒවා නිවන් දොරටු කියලා සඳහන් වෙන්නේ. හැබැයි දැන් අපි අනිත්‍ය වැඩිමේදී දැන් තමන්ගේ කෙලෙස් තුනීවීමයි ප්‍රඥාව වැඩිමයි නැත්නම් සම්මාදිට්ඨිය ඇති වෙනකොටයි ඔය අනිත්‍ය බලන එකේ එක එක මට්ටම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් ශරීරයම ගත්තොත් මේ ශරීරය අනිත්‍ය අනිත්‍යයි මේක වෙනස් වෙලා යනවා. මේ පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් තියෙන්නේ. තව ටිකක් වයසට යනකොට තව වෙනස් වෙනවා. එහෙම බලන්න පුළුවන්. එතකොට ඒ බැලීම තුලින් එන අවබෝධ ප්‍රතිඵල ගැනත් අපිට අනුමාන ඥානයක් ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි මේ ධර්මය අහන්නේ සාකච්ඡා කරන්නේ. එතකොට තියෙන රූපයක අනිත්‍ය බැලීමෙන් කෙතෙක් දුරට යන්න පුළුවන්ද කියන එක ගැන වැටහීමක් ගන්නවා. දැන් අපි තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, බාහිර ශරීරයක් වෙන්න පුළුවන්. ඕකේ අනිත්‍ය බලනකොට අපට යම්කිසි මට්ටමකට කෙලෙස් තුනී කරගන්න පුළුවන්, යටපත් කරගන්න පුළුවන්. දැන් ඕක තව ටිකක් පැහැදිලි කළොත් දැන් ලෝකෝත්තර දැක්මට කොහොමද යන්නේ කියලා. අපි දැන් ඔය ශරීරයේ අනිත්‍ය බලන්නේ ශරීරයක් තියනවා කියලා පිළිගන්න නිසානේ. ඒ කියන්නේ ශරීරයේ රූපයක් ඔක සතර මහා ධාතු වලින් හැදිලා. දැන් සතර මහා ධාතු භාවනාවත් ඒකත් යෙදෙන්න පුළුවන් ඒ වගේම. එතකොට ඒවයි යෙදෙනකොට මේ යථාභූත ඥාණය බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහේ විදර්ශනයක් වෙනවද කියලා ඊළඟට නුවණින් විමසලා බලන්න වෙනවා. يعني භාවනා කවුරුවත් කිව්ව පළියටම කරනවට වඩා Tamanta නුවණක් ඇති කරගන්න ඕන. මේකෙන් මට ඇත්ත ඇති හැටි නැත්තම් මේ ආර්ය මාර්ගයේද වැඩෙන්නේ කියන එක ගැන නුවණක් ඇති කරගන්න ඕන. ඒක තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. එතකොට කවුරුවත් කිව්වා හින්දා භාවනාවක යෙදෙනවට වඩා Tamanta අවබෝධයක් එන්න ඕන මේකෙන් කොතෙන්ටද මාව ගෙන යන්නේ. එතකොට දැන් ඕකේ තියෙන රූපයක කියන්නේ අපි තියනවා කියලා පිළිගන්න රූපයක. අපට බලන්න පුළුවන්කම තියෙනවා දෙතිස් කුණුක විදිහට බලන්න පුළුවන්, සතර මහා ධාතු විදිහට බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වෙනස් වෙලා යනවා කියන ඒ කියන්නේ අනිත්‍ය පැත්ත බලන්න පුළුවන්. ඒ බැලීම තුල දැන් එකමට හිතලා බලන්න මම එහෙම තිස්සේ මේ අර උපමාව එක්ක පෙන්වන්නේ. දැන් අපි අර වතුරට එබෙන බල්ලා තරහ ගිහින් දුරනවනේ. එතකොට උගේ තරහ අඩු කරගන්න අපි ඌට භාවනාවක් කියා දෙනවා. ඔය ඉස්සරහා ඉන්න බල්ලා දෙතිස් කුණුපෙන් හැදිලා තියෙන එක ස්ලොම් නියදත් සම්මස්නහර ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න. දැන් ඌ එහෙම මෙනෙහි කළොත් එහෙම මේ එතන කෙලස් තුනීවීමක් තියෙනවා. ඒ විදිහට මෙනෙහි කිරීම තුළ කෙලස් තුනී වීමක් තියෙනවා. ඊළඟට තවත් විදිහකට බලන්න කිව්වොත් ඔය ඉන්න බල්ලා සතර මහා ධාතුයින් හැදිලා තියෙන්නේ කියලා හොඳට මෙනෙහි කරගෙන යන්න කිව්වොත් එදාටත් එයාගේ මේ තරහ තුනීවීමක් තියෙනවා. ඒ විදිහට ඒ අඩුවීමක් දකින්න පුළුවන්. මේ එතකොට ඒකෙදි තේරුම් ගන්න ඒ භාවනාවල අර නීවරණ යටපත් කරන ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් ඔය බල්ලා වෙනස් වෙලා යනවා. ඔහම හිටියට ඔය බල්ලා වයසට යනවා. එහෙම කියලා මෙනෙහි කරගෙන ගියොත් ඒත් තරහ අඩු කරගන්න පුළුවන්. මම වෙනස් වෙන බල්ලෙකුට මොකටද තරහ ගන්න. දැන් බලන්න ඔය භාවනා තුනම කළාට ඔය තුනෙන් පුළුවන් අපේ ලෝභ දේශ අඩු කරගන්න. කාමච්ඡන්ද ව්‍යාපාද ඇති කරගන්න පුළුවන් ඒ වස්තුව නිසා, ඒ රූපය නිසා අපට තදබල ඇලීමක් හරි තදබල ගැටීමක් හරි ආවනම් ඒක අඩු කරගන්න මේ භාවනා ටික උදව් වෙනවා. එතකොට මේ ඒ භාවනාවල කෙලෙස් තුනී කිරීමේ එහෙම නැත්නම් යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඔතන තේරුම් ගන්න දැන් ඔය භාවනා තුනම දැන් අර වතුරේ තව බල්ලෙක් ඉන්නවා කියන මතයේ ඉඳගෙන කළොත් එයාගේ මෝහය දුර වෙයිද? මොකද අර ඉන්න බල්ලෙක්ගේ අනිත්‍ය බලන්නේ. ඉන්න බල්ලා දෙතිස් ගුණයෙන් හැදිලා තියෙනවා කියලා බලන්නේ. ඉන්න බල්ලා සතර මහා ධාතුයෙන් හැදිලා කියලා බලන්නේ. දැන් ඔය තුනේම මේ අපට විශේෂයෙන් පේනවනේ බල්ලා රැවටිලා කියලා. අන්නේ රැවටීමෙන් මිදීමක් තියනවාද? එතකොට පේනවා එතන මෝහය කියන එකට මෙතන කිසි දෙයක් වෙන්නේ නැහැ. ලෝභ දේශ තුනී කිරීමේ හැකියාවක් තිබුණට මෝහය දුරු වෙන්න එතන මේ උදව් වීම සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එතනින් දැන් අර ගොඩාක් තරහ ගිහින් ඉන්න බල්ලට ඔක ඇත්ත කියා දෙන්න යනවට වඩා ඔය භාවනාවක් කරලා තරහ නිවුනට පස්සේ ඔන්න හිමීට මේකේ මෙහෙම සිද්ධියකුත් තියනවා කියලා කියා දෙනකොට එයාට ඒක තේරුම් ගැනීම ශක්තිය වැඩි. මොකද එතකොට නීවරණ යටපත් වුණ මනසක් තියෙනවා. ඔන්න ඔය වගේ සිද්ධියක් තියෙනවා. එතකොට දැන් එතන ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්න නම් අපිට ඔය එළියේ ඉන්න බල්ලා ගැන දැන් බැලුව ඇති. එහෙම බල්ලෙක් ඉන්නවා කියලා හිත දැනගත්තේ මොකක් හින්දාද? එතකොට අන්නේ යාට අවබෝධයක් එනවා මේ ඇහෙන් පෙනුන නිසානේ මං දැනගත්තේ. එතකොට මේ ඇහෙන් පෙනීම ගැන ආයතනය ගැන විමසන්න. එතකොට මේ පේන දේ තියෙනවමයි කියන එකේ ඇත්තක් තියෙනවද? නැත්තම් තියෙන නිසාමයි මේ ඇහෙන් පේන්නේ කියන එකේ ඇත්තක් තියෙනවද? කියන එක ගැන ඔන්න නුවණින් විමසන්න පුළුවන් මට්ටමකට එනවා. දැන් එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේ ඔය පෙන්නුවේ දැන් රූපයේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ නිකම්ම රූපේ වෙනස් වෙනවා විතරක් නෙවෙයි මේකේ බලන්න කරුණු තුනක් තියෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදේව ඉති රූපස්ස අත්තංගමෝ කියන ಜಾති තුනම බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි රූපය කියලා කියන්නේ මෙන්න මේකයි. ඒ රූපේට සමුදේවුනේ මොකද්ද කියලා හොඳට සමුදේ විමසන්න තියෙනවා. ඒ රූපේට හේතුුනේ මොනවද? එතකොට මේ හේතු නැයි දුනා නම් ওই රූපය පිහිටන්නේ නැ නේද කියන අවබෝධයක් එනවා. දැන් බලන්න අන්න ඒකට කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා. ඒ අනිච්ච සංඥා සූත්‍රයේ පැහැදිලිව තියෙන අපේ අරපරණ සාකච්ඡාව අහලා බලන්න. එහෙම නැත්නම් ඒ සූත්‍රය කියවලා බලන්න. ওই විදිහටම වේදනාවේ අනිච්ච සංඥාව වඩන්නේ ඉති වේදනං. ඉති වේදනස්ස සමුදය. ඉති වේදනස්ස අත්තං ගමෝ කියන ඒ විදිහට බලන කෙනාට තමයි වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. ඔය විදිහටම මේ පංච උපාදානස්කන්ධයටම එකන සඳහන් වෙනවා. එතන මම මේ පැහැදිලි කළේ දැන් රූපයක් තියනවා කියලා ඒ රූපේ වෙනස් වෙනවා කියන එකට තමයි අපි ඔය අනිච්ච සංඥාව කියලා සාමාන්‍යයෙන් හිතන්න පුරුදු වෙලා තියෙන්නේ.
හැබැයි මේ ඒකෙන් ආර්ය දර්ශනය එන්නේ. ආර්ය දර්ශනය එන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහ තමයි. ඉති රූපං මේ මෙන්න මේකයි රූපය. ඒ දැනට අපි රූපය කියලා හිතන ඕන එකකින් පටන් ගන්න. ඊළඟට බලන්න ඕන ඒකේ සමුදය මොකද්ද කියලා. ඉති රූපස්ස සමුදය. එතෙන්දි තමයි අපිට අර ආයතන මට්ටමට බලන්න වෙන්නේ. එතකොට සමුදය යෙදිලා තියෙන්නේ ආයතනික රැවටුන නිසාමයි ওই රූපයක් පනෝලා තියෙන්නේ, හටගෙන තියෙන්නේ. ඔය ඉස්සෙල්ලා අහපු අර රූපකායක් පනවනවා කියන එකටත් ඔය උත්තරේ එතනම තියෙනවා. ඒකේ මං කිව්වේ අර ලෞකික මට්ටමේදී අපි රූපයක් පනවනවා, රූපයක් තියෙනවා කියලා හිතනවා. මොකද ඇහි ඇත්ත ඇති හැටි දැකලා නැහැ. ඇහෙන් කරන මුලාව දැකලා නැහැ. ආයතනය ඇස මොකද්ද, ඇසෙන් පෙන්නන රූපය මොකද්ද කියන අවබෝධය නැති තාක්කල් අපි රූපයක් තියෙනවා කියන දෘෂ්ටියක ඉන්නේ. තියෙන රූපේ තමයි මේ ඇහෙන් පෙන්නන්නේ කියන දැක්මක ඉන්නේ. උනාට එතනින් එහාට ගිය ධර්මතාවයක් තියෙනවා. ඇහැට පුළුවන් රූප සංඥාවක් අරන් දෙන්න. ඒ සංඥාව කියන්නේ මේ හිතේ තියෙන චෛතසිකයක් නිසා. බාහිරයට අයිති දෙයක් නෙවෙයි. දැන් චෛතසික එකක්වත් බාහිරයට අයිති දෙයක් නෙමෙයි. ඒවා සිතත් එක්කම හටගන්න චෛතසික ස්වභාව කියන්නේ සිතේම ඇති වෙන ඒ සිතීලි ගති. ඒකට ඒවා සිතට අයිති, සිත ඇතුළේම හටගන්න දේවල් මිසක් බාහිර දේවල් නෙවෙයි. එතකොට ඒ ඇති වෙන නාම ධර්ම ටිකකින් අපට විද්‍යමාන කරන රූපමය හැඟීමක් විතරයි ඔය නාම රූප මට්ටම කියන්නේ. ඒකට තමයි මම ඉස්සෙල්ලා කියේ අර නාමික රූපයක්. මේ නමට රූපයක් විතරයි. ඒ කියන්නේ හිතට අරමුණු කරන්න පුළුවන් මට්ටමේ තව විදිහට කිව්වොත් අර චිත්ත රූප මට්ටමක්. රූපමය හැඟීමක් විතරයි. ඒක ඇත්ත ඇති හැටි නොදන්න නිසා තමයි අපි හිතන්නේ නෑ නෑ ඔය සතර මහා ධාතුවෙන් හැදිච්ච එළියේ තියෙන රූපයක්. දැන් එළියේ තියෙන රූපයක් කියනකොට අපි නොදැනවත්වම යනවා අපි දැක්කේ නැතත් ওই රූපේ තියෙනවා. දැන් දැකීමෙන් තොරව ඒ රූපෙට ප්‍රයත්නක් දෙනවා. අපි දකින්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. දකින මොහොතෙත් තිබුණා. ආයේ බැලුවොත් ඕක ආයේ දකින්න පුළුවන් කියන අර අතීත වර්තමාන අනාගත තුන් කාලයටම අහු වෙනවා. ඒ රූපයට පැවැත්මක් දෙනවා. ඒ පැවැත්මක් දෙනවා. පැවැත්මක් දෙනවා කියනකොට තේරුම් ගන්න ඔන්න නිත්‍ය සංඥාවට ගිහිල්ලා. මේකේ ඇත්ත ඇති හැටි තමයි අනිත්‍ය ස්වභාවය. දැන් අනිත්‍ය ස්වභාවය ඔන්න බලන්න මේ බලන නිසාම පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක බලන්න කලින් ඒ ගැන කතා කරන්නත් බෑ. ඊට මොහොතකට පස්සේ අනාගතේ ඒක තියනවා කියලා කතා කරන්නත් බෑ. මේ බැලීමේදී සිදුවෙන හේතුඵල සම්බන්ධය නිසාම මේ විදිහට පේනවා කියන. අන්න එතන තමයි ඔය පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඊට මොහොතකට කලිනුත් ඒ රූපේ ගැන කතා කරන්න බෑ. මොහතකට පසුවත් ඒ රූපය ගැන කතා කරන්න බෑ. මොකද මේ අනිත්‍ය හිඳ. නිට්ටය කළොත් විතරයි අපිට එළියේ පවතින රූපයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. අපි යම්කිසි රූපයක් ගැන කතා කරනවා නම් මතක තියාගන්න නිට්ටය සංඥාවෙන්මයි ඒ රූපේ aran තියෙන්නේ. අනිත්‍ය කියනකොට අර තුන් කාලෙකට දාන්න බැරි මට්ටමක් තියෙනවා. එතකොට ඒ අනිත්‍ය සංඥාව ඔන්න දැන් ඔය ආයතන මට්ටමෙන් බලන්න ගියාම පේයි එතන අපි රූපේ විතරක් නෙමෙයි රූප සමුදයක් දකිනවා. රූපේ නිරෝධය නැත්තම් හට නොගන්න ගතිය මේ සමුදේ යෙදුන් නැත්තම් රූපේ නොපිහිටනවා කියන ස්වභාවයක් දකිනවා. අන්න එහෙම අවබෝධයක් එනකොට මේකේ යථාභූත සත්‍යය දකින්න පුළුවන්. දැන් එළියේ රූපයක් තියෙනවා කියලා විශ්වාස කරගෙන ඒකේ විතරක් අනිත්‍ය අනිත්‍ය කියන අපි මූලික සාමාන්‍ය අදහස් කරන්නේ ඒ රූපේ වෙනස් වෙනවා. මොහොත තිබුණාට වෙනස් වෙනවා. කියන මට්ටමින් විතරක් බැලුවට අර ඒකේ නියම ආකාරය තේරුම් ගන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. එහෙම කිව්වට දැන් අපේ මෙහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැනේ අපේ සසර පුරුදු අපි ওই භාවනා හැම එකක්ම කලින් ප්‍රගුණ කරලා තියෙන්නත් පුළුවන්. ඒ හින්දා ඔය
කොයි මට්ටමේ මෙනෙහි කිරීමක් තුලින් වුණත් සමහර කෙනෙකුට හැකියාවක් තියෙන්න පුළුවන් ඒකෙන් යථාභූත ඥානය ඇති වෙන්න. ඒක අර හැමෝටම පොදුයි කියනවට වඩා කෙනෙකුට අර බාහිර රූපේ වෙනස් වෙන ස්වභාවය බැලීම තුලිනුත් අර අවබෝධෙන්න හැකියාවක් තියෙන්න පුළුවන් එයාගේ අර මේ ප්‍රඥා පැත්ත වැඩි ළනක්. හැබැයි තවත් කෙනෙකුට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා තමයි අපි අර විශේෂයෙන්ම අනිච්ච සංඥා සූත්‍රය වගේ එකක් සාකච්ඡා කළේ. මං හිතන්නේ අර මොන වගේ භාවනාවක් කරන්න ඕනද කියන එක එතකොට තමන් තේරුම් ගන්න ඕන, තමන් තීරණය කරන්න ඕන. මගේ අදහස නම් ඔය දෙපැත්තම කරන එක හොඳයි කියන එක. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය රූපයක් තියෙන රූපයකට රූපේ තියෙනවා කියලා හිතලා අපේ වැඩෙන කෙලෙස් බලවත් නම් ඒ රූපේ තියෙනවා, ඒ රූපේ අපි ශරීරයක් නම් ඒක දෙතිස් කුණක විදිහට බලනවා වෙන්න පුළුවන්, අසුබය මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. ඒ තියෙන එක නැත්තම් ධාතු සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම රූපයක් වගේ පේනවා කියලා ඒ අවබෝධයෙන් විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ඒ රූපේ වේවම තිබුණාට ඔය වෙනස් වෙලා යන එකක් නේ කියන මට්ටමේ මෙනෙහි කරන්නත් පුළුවන්. ඉතින් ඒවත් උදව් වෙනවා. ඒ අතරේ අර තමන්ට පුළුවන්කම තියනවා නම් ওই රූපේ ඔහම තියනවා කියලා දැනගත්තේ කොහොමද? මේ ඇහෙන් දැක්කහින්ද? මෙහෙන් දැකීම කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ කරුණු ටිකක් කියදිලා නේතන තියෙන්නේ. එතකොට පේන දේ තියනවද? තියන දේ පේනවද කියන එක ගැන එහෙම මේ තවදුරටත් එහෙම හිතලා බලන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. බොහොම පිං.
තෙරුවන් සරණයි ඩොක්ටර්වි. එතකොට සාමාන්‍ය භාවනා කරනකොට අපි එහෙමනම් මේ දේ මෙනෙහි කිරීමේදී අපිට සමහර විට ප්‍රයෝජනවත් වෙයි නේද? අපි මේ පංච නීවරණ ධර්ම නැති කර ගැනීම සඳහා සමත භාවනාවක යෙදিলা ධ්‍යානයක් වඩලා ඒ ධ්‍යානෙන් ලැබෙන හිතේ දියුණුවෙන් මේ දේ බලන එක සුදුසුද? එහෙම නැත්නම් අපි යම් කිසි ධර්මයකට හිත සමත භාවයකට පත් කරගෙන ධ්‍යාන වලට යන්නේ නැතුව ධ්‍යාන මට්ටමට යන්නේ නැතුව යම් කිසි ධර්මකින් නීවරණ ධර්ම යටපත් කරගෙන මේ දේ මෙනෙහි කිරීමද සුදුසු? පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න අපිට මේ කොහොමද ඒක කරන්නේ කියලා තේරුම් ගන්න.
මෙතන මගේ ඉතින් පෞද්ගලික අදහස නම් ධ්‍යාන වඩන්න පුළුවන් නම් පුළුවන් තරම් ඒවා වඩන්න කියන එක. මොකද ධ්‍යාන වලින් ඉහළට යන්න අපේ හිත අර කෙලෙස් වලින් බොහොම දුරස්. ඒ වගේ හිතකට තමයි මේ අය විදර්ශනයක් කියන එකේ, ඒ කියන්නේ යථාභූත ඥානය පහළ වෙන්නේ. අර දැන් අර සමාධි භාවනා සූත්‍රයේදී එහෙම කියනවානේ, සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ වික්ඛු යථාභූතං පජානාති. ඒ සමාහිත හිතකට තමයි යථාභූත ඥානය පහළ වෙන්නේ. ඉතින් හැම කෙනෙකුටම සමහර විට ඉහළ ධ්‍යාන දක්වා වඩන්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අර බය වෙලා ධෛර්ය වෙලා ඒක අතාරින්න එපා. මේ ධ්‍යාන වැඩුවොත් මේ අපේ මාර්ගයට බාධාවක් වෙයි, නැත්තම් විදර්ශනයට බාධාවක් වෙයි කියන ඒ බයකින් නම් මේ ධ්‍යාන වඩන්න එතුව ඉන්න එපා. මොකද ඒ ධ්‍යාන වැඩිම තුල එන ප්‍රඥාවකුත් තියෙනවා. ඒව අත්දැකීම තුල පුදුමාකාර දේවල් ටිකක් තේරුම් ගන්න පුළුවන් අපි මේ වචනෙන් කතා කරනවට වඩා. ඒක විශේෂයෙන් දැන් චතුර්ථ ධානයේ දක්වා වඩා ගන්න පුළුවන් නම් අපි මේ මෙච්චර කල් අර වචනෙන් කතා කරන උපේක්ෂාව මොකක්ද කියලා Tamanටම අත්දැකීමේ හැකියාවකට එන්න පුළුවන්. ඉතින් මම දකිනවා ඒක අපිට ගොඩාක් නේ විදර්ශනය වඩන්න උදව් වෙන ධර්මතාවයක් කියලා. ඒක අර ඔච්චර වචනෙන් තේරුම් කරන්න ගියත් ඔය කිසිම අත්දැකීමකට ඒක මේ කිට්ටු කරන්න බෑ. දැන් ඔබලෝ මං හිතන්නේ මේ බොහෝ විට හැම කෙනෙක්ම වගේ සමාධිය යම් මට්ටමකට අත්දැකලා ඇති එක සැරයක් හරි. එතකොට ඒ ලැබපු අත්දැකීම බලන්න කොච්චර වචනෙන් විස්තර කළත් විස්තර කරන්න පුළුවන්ද කියලා. එතකොට ඒක මන් දකිනවා බොහෝම උදව් වෙනවා විදර්ශනයේ පැත්තට. ඉතින් මෙතන තියෙන ඔකට විරුද්ධව තියෙන මතය තමයි දැන් ධ්‍යාන වැඩුවහම ධ්‍යාන වලට ඇලිලා අපි ඒවයිම නවති කියන කතාව. ඉතින් මට ඒක ගැන නම් කියන්න තියෙන්නේ දැන් මෙන්න මේ මට්ටමට මේ ධර්මය සාකච්ඡා කරන්න පුළුවන් කෙනෙක් අර ධ්‍යානෙන් ලැබෙන අත්දැකීමකට රැවටිලා මේක තමයි කෙලවර කියලා නවති කියන එක හිතන්න බෑ. ඒක අර දහමක් අහලා නැති අර බුදු කෙනෙක් පහළ වෙන්න කලින් නම් අපි දන්නවා එක එක ඒ තවුසන්ට ඒ වගේ දේවල් වුණා. මොකද දහමක් අහන්න තිබුණේ නැහැ. දැන් අපට වාසනාව ලැබිලා තියෙනවා ඉතින් දහම අහන්න. දැන් අපි පැහැදිලිවම දන්නවා මේක ධ්‍යාන මට්ටමක් විතරයි, මේක කෙලවර නෙවෙයි, මේකේ තව කරන්න දේවල් තියෙනවා කියන අවබෝධය ඇතිවයි අපි මේවා කරන්නේ. ඒ හින්දා මං හිතන්නේ අර ඒ බය නම් ඇති කරගන්න අවශ්‍යයි කියලා. දැන් ධානයක් වැඩුවොත් ඒකට ඇලිලා ඔතනින් නවතී කියන අදහස් හින්දානම් ධාන නොකර ඉන්න එක. තමන් උත්සාහ කරලා කරන්න බැරි නම් මේ ඒක අතහැරලා විදර්ශනා කරන එක වෙනම කතාවක්. මගේ පෞද්ගලික අදහස නම් පුළුවන් තරම් සමාධි ධාන වඩන්න බලන්න. ඒවා නොකරන අතරේදී විදර්ශනය කරන්න. එතකොට ඔක දකින්නේ අපි අර යුගනන්දව යනවා කියලා. සමාධිය පැත්තත් වැඩෙනවා, විදර්ශනය පැත්තත් වැඩෙනවා. ඉතින් මේකෙදි අර විදර්ශනය කරගෙන යනකොට හිත ගොඩාක් විසිරෙනවා. විදර්ශනය කරගන්න බැරි මට්ටමට එනකොට ඒක නවත්තලා හිත ටිකක් සංසුන් කරන්න සමාධි පැත්ත වඩන්න. ඒකට සමාධිය හොඳට එනකොට ආපහු විදර්ශනය කරන්න යන්න පුළුවන්. ඉතින් මේක ධ්‍යාන මට්ටම් වලට කරන අයට මං හිතන්නේ ගොඩක් පහසුයි. අපි සාමාන්‍යයෙන් චතුර්ථ ධ්‍යානෙ දක්වා නම් ඒ ධ්‍යාන ටික ප්‍රගුණ වෙනකොට සමහර විට පැයක් නැත්නම් පැය භාගයක් කාලය ඇතුළත ඔය ධ්‍යාන හතරටම ගිහින් ආපහු වෙන්න පුළුවන්කම හදාගන්න පුළුවන්. තවත් ප්‍රගුණ වෙනකොට ඊටත් අඩු කාලයකදී යොග කරන්න පුළුවන්. දැන් ඉතුරු වෙලාවල් ඔක්කොම තියෙනවා විදර්ශනය කරන්න. මොකද ඒ සමාධියෙන් හදාගත් සිත බොහොම නීවරණ යටපත් වුණ ස්වභාවයක තියෙන. ඒ සිතෙන් විදර්ශනය කරනකොට මේ අවබෝධ ගන්න පහසුයි කියන එක තමයි මගේ පෞද්ගලික මේ අදහසයි. ඊළඟට දේශනාවලට එකඟව දේශනාවලට අනුව මම දැකලා තියෙන්නේ ඒ වගේ ස්වභාවයක්. එහෙනම් මම නම් කියන්නේ ඒව සමාධි ධ්‍යාන වඩන්න උත්සාහ කරන්න. යම් කිසි කාලයක් ඒකට වෙන් කරන්න. ඒ වගේම ඒක නිදර්ශනයේට අපිට කාලයක් වෙන් කරනවා කියලා නෑනේ. ඕනම වෙලාවක විදර්ශනයේ වඩන්න පුළුවන්. මේ විදර්ශනයේ වඩන්න ධර්ම දැනුම ගන්න මේ වගේ ධර්ම සාකච්ඡා, මේ ධර්ම දේශනා අහන එක මේවට අදාළ. ඒවත් උදව් වෙනවා කියන එක තමයි ඉතින් මගේ අදහස.
සේවන් සරණයි. සේවන් සරණයි. ඔයගේ මහත්මයා මම හිතන්නේ අපිට අද විශේෂයෙන් අලුතින් සම්බන්ධ වුණ කල්‍යාණ මිත්‍රයන් කීප දෙනෙක් කොහොම වුණත් අද මම හිතන්නේ ඒ ඇස කතා කරන වෙලාවක් අපිට ලැබෙන එකක් නැහැ. මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉදිරි සාකච්ඡාවටත් ඇවිල්ලා තමන්ගේ ධර්ම ඥානය එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රතිපදාව තව තවත් දියුණු කරගන්න මේ සාකච්ඡා උදව් කරගන්න කියලා. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡාව මෙතනින් නවත්වන්න අදහස් කරනවා. දැන් පැය දෙකකට ආසන්න කාලයක් නැත්නම් ඒක මදක් වැඩි පුර කාලයක් දැන් අපි අරන් තියෙනවා. ඉතින් ඒ වගේම මතක් කරනම් මේ සාකච්ඡාවෙන් අනතුරුව සවනට සිසිලස දහම් ප්‍රචාරක සේවාවෙන් මාංකඩවල සුදස්සන ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ මෑතකදී භික්ෂුන් වහන්සේලාට කරන ලද දේශනා මාලාවක කොටස් තමයි ඊළඟට ගොනුජි මගින් ඔබට අහන්න ලැබෙන්නේ. ඉතින් ඒකත් මම මතක් කරමින් අතවරක් සමන් ප්‍රසිද්ධසේ නුවණින් මෙතන සිටින කල්යාණ මිත්‍රන් වෙනුවෙන් කොග්ගල්ගේ මහත්මයාට ගෞරවපූර්ව ස්තුතිය පිරිනමනවාදත් අපි එකතු වෙලා මේ සාකච්ඡා මේ ආකාරයෙන් සාර්ථකව කරගෙන යන්නට ඔබගේ දීපු දායකත්වය පිළිබඳව. එහෙමනම් අපි නැවත වාරයක් මේ සුපුරුදු පරිදි වැඩසටහන හැම ඉරිදාකම සුපුරුදු වෙලාවට කියනවා. නමුත් කොග්ගල්ගේ මහත්මයා අපිට හම්බ වෙන්නේ 3 වෙනි ඉරිදා බවත් මම කරුණාවෙන් මතක් කරනවා. එහෙමනම් කොග්ගල්ගේ මහත්මයා ඔබට බොහොම ස්තුතියි බොහොම පිං මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. එහෙමනම් අපි මෙතනින් සාකච්ඡාව නවත්තමු. කොග්ගල්ගේ මහත්මයා ඔබට යමක් අවසානය එකතු කරන්න තියෙනවද?
නෑ, ඒක මෙතන මේ මං කියන්නේ මේ පස්සය ගැන තව ගොඩාක් විමසන්න කියලා මං හිතනවා. අපි තව තව මේක ගැන සාකච්ඡා කළොත් කරන්න මේක ගැන අවබෝධය වැඩි වෙනවා කියලා. මොකද මං දකින්නේ මේ මුළු බුදුදහමම තියෙන්නේ ඔතන. මොකද අර ඉස්සෙල්ලත් මං සඳහන් කළා මේ අනිත් මිත්‍යා දෘෂ්ටි 62ක් දෘෂ්ටි සේරම ඇති වෙලා තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍ය කොටගෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපිත් තවත් අපි මේ භාවනා කරලා එන මොකක් හරි අවබෝධයක් ඒකත් ස්පර්ශයේ ප්‍රත්‍ය කොටගෙන නම් ඒක ආර්ය දැක්ම වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ස්පර්ශය හටගන්නේ කොහොමද කියන එකයි, ස්පර්ශය කියන්නේ මොකද්ද ඒ කරුණ හොඳට තව තව පුළුවන් තරම් ඒ ත්‍රිපිටකයට අදාළවම පුළුවන් තරම් විස්සන්න එක මං හිතනවා අපිට අර ආර්ය මාර්ගයේ මොකද්ද කියලා අඳුරගන්න හුඟක් උදව් වෙයි කියලා. හොඳයි, තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. එහෙනම් හැම දිනක්ම තෙරුවන් සරණයි. අපි මේ වැඩසටහන නම් මේ ආකාරයට අවසන් කරමු. කෘෂ්ණ මහත්මයා ඔබටත් විශේෂයෙන්ම ස්තුති මේ කණ්ඩායම එකතු කරගෙන මේ කරන සත්ක්‍රියාවට. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.